này hay mà đây nào chẳng nữa à bắt đầu pha cà chua và làm việc ran peluang à cả cả hari ya kalau dia nanang ini pat karena farming na hamsa sambandha wenawa nan sambandha wi නැත්තම් සාකච්ඡාව පවත්වාගෙන යන්න පුළුවන්. මම හිතන්නේ ගොඩක් ගැටලු සාකච්ඡා කරන්න තිබුණා. ඉතින් හුවත් අපිට පුළුවන් විදිහට ඒවා සාකච්ඡා කරන්න පුළුවන්. කාට හරි අහන්න දෙයක් තියනවද සාකච්ඡා කළොත් හොඳයි කියලා හිතෙන? අපි එකක් බලාපොරොත්තු වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු දහම මොකක්ද, අපි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න කොහොමද කියන එක. අපිට ගොඩක් වෙලාවට වෙන්නේ ඒ දහම හොයද්දී අපේ මත එනවා බුදුරජාණන් වහන්සේ මේ කිව්වේ මේකයි කියලා. ඊට පස්සේ අපිට හිතෙනවා ඒ කියන මාර්ගය වඩන්න ඕන මෙන්න මේ විදිහට. උදාහරණයක් විදිහට දැන් මූලික බලාපොරොත්තු සෝවාන් වෙන එකනේ, එහෙම නැත්නම් මාර්ගයට අවතීර්ණ වෙන්න ප්‍රාප්ත වෙන්න මොනවද කරන්න ඕන කියලා අපිට එක එක පැත්තෙන් අහන්න ලැබෙනවා. මෙහෙමයි මේ සූත්‍ර පිළිබඳව සාකච්ඡා කරනකොට මෙහෙම තියෙනවා, ඒවත් එක්ක ගැලපෙනවා. ඒකට අපි යම් කිසි උත්සාහයක් යදනවා. එතෙන්දී මේ සාකච්ඡාවලදී අපි බලාපොරොත්තු වෙන්නේ දහමත් එක්ක බලලා අපේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක තේරුම් ගන්න. එතකොට අඩුපාඩුවක් ඒ දහමට අනුව පෙන්නලා දෙනවා නම් ඒගොල්ලෝ තමයි අපිට කල්‍යාණ මිත්‍රෝ වෙන්නේ. මොකද අපේ තියෙන අඩුපාඩු අපිට පේන්නේ නැහැ. අපි හිතන විදිහට ගැලපෙනවනේ මේක හරි කියලා හිතලා. දැන් මේ වගේ දේවල් සාකච්ඡා කරන්න තමයි අපි සාකච්ඡා පවත්වන්නේ. එතෙන්දී අපි මගේ මෙන්න මෙහෙම අඩුවක් තියෙනවා කියලා වා ගන්න තමයි අපි එතකොට ඒ අඩුපාඩු හදාගන්න පුළුවන්. ඒ අඩුවක් ඒ වගේ පෙන්නකොට දහමට අනුව බලන්න පුළුවන් මේ කියන එක එහෙමද කියලා. හැමෝට මේ ත්‍රිපිටකය රිෆර් කරන්න අවස්ථාව තියෙනවා. ෆෝන් එකට වුණත් ත්‍රිපිටකය දාගන්න පුළුවන්කම තියෙනවා. ඒ ත්‍රිපිටක ඇප් එක සිංහල පාලි. එතකොට ඒ යම් කිසි සූත්‍රයක් ගත්තොත් ඒකට ඊළඟට එක එක ස්වාමීන් වහන්සේලා ඒක විස්තර කරන දේශනා අහන්න පුළුවන්කම තියෙනවා, ප්‍රශ්න කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට ඒවයිදී මට හිතන්නේ අර එකම දෙයකට යොමු වෙනවට වඩා විවිධාකාරයෙන් ඒවා විස්තර කරන ඒවා උදව් වෙනවා. විශේෂයෙන් අපේ චමත් මහත්මයාත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මම හරි කැමති අර වෙන වෙන පැති වලින් කියපු මතත් දැනගන්න එක. විශේෂයෙන් අපි දැන් අන්‍ය තීර්ථකයෝ කියලා මත ඒගොල්ලෝ බැහැර කරනවට වඩා ඇයි ඒගොල්ලෝ බුදුදහමෙන් වෙනස් වුනේ කියලා අපි දැනගත්තොත් අපිත් සමහර විට අර සත්‍යයට ගිහිල්ලා බුදුදහම කියලා හිතාගෙන ඉන්නවා නම් අපිට පේනවා මේ අපි පැහැදිලිව දන්න දැන් උදාහරණයක් විදිහට Hindu ආගමෙත් ඔය ටික තියලා තියෙනවානේ. කියලා අපි දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ත කියලා ඒවා මෙනෙහි කරගෙන ගිහිල්ලා බලනකොට ඒක කන්නේ තීර්ථයක් මේ වඩලා තියෙනවානේ. සප්තබොජ්ජංග කියලා දෙයක් වඩාගෙන ගිහිල්ලා බලනකොට කන්නේ තීර්ථයක් මේ කරලා තියෙනවානේ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ මතු කරන්න හදපු ධහමද කියලා අන්න එහෙම දෙයක් තීරුම් ගන්න පුළුවන් ඒ අන්නේ මත සමහර ඒවා දැනගන්නකොට. ඒකට මේ එහෙනම් සමහර විට මේක වෙන කෙනෙක් කිව්වා කියලා බැහැර කරන්නේ නැතුව ඒ වගේ මේක පිළිගන්නේත් නැතුව ඒ කිව්වේ මොකද්ද කියලා විමසලා බැලුවොත් සමහර විට අපි ඉන්නේ අන්නේ මත ඒකද මේ බුදුදහම කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ සාකච්ඡා කරන්න ප්‍රශ්න කරන්න බය වෙන්න එපා. මේ මං කිව්වොත් මේක වැරදි මතයක්ද මම දන්නේ නැද්ද? අපි හැමෝම දන්නේ නැහැ. රහත් වෙනකන් කවුරුත් දන්නවා කියන්න බෑ. මොකද අවිද්‍යාවනේ ඉන්නේ. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඇත්ත දැකලා නැහැ. ඇත්ත දන්නේ නැහැ. නේද? එහෙනම් ප්‍රශ්න අහන්න බය වෙන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන් මාත් එක්ක සාකච්ඡා කරනකොට ඔයගොල්ලෝ දන්න ඕනම දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. කාට හරි අහන්න දෙයක් තියෙනවද? අහන්න කියන්නේ ගැටලුම වෙන්න ඕනේ නැහැ. අපිට මේ දේ සාකච්ඡා කළොත් හොඳයි කියලා. එන දේවල් අහන්න ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ඔයගොල්ලෝ මාත්මයට පොඩක් පහ වුණාට සහභාගී වෙන්න. මංගිතුවයන් සාකච්ඡාවට ආරම්භයක් ලබා ගන්න මට ළඟදී ඇති වුණ පොඩි ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්න කියලා හිතුණා. ළඟදී ස්වාමීන් වහන්සේගේ අර ධර්මදේශනා අහන වෙලාවේ සඳහන් වුණා මේ අර මදුපිණ්ඩික සූත්‍රයේදී අර මුලින්ම ඇස ඇතිකල්හි රූපය ඇතිකල්හි චක්කු විඥාණය අත ගන්නවා. ඊට පස්සේ එහෙම ගිහිල්ලා අන්තිමට ආයෙත් අර ඇස නැතිකල්හි රූපේ නැතිකල්හි ආදි වශයෙන් කියන. එතකොට මට එතන දැනගන්න ඕන දැන් මෙතන ඇතිකල්හි කියලා තියෙනකද එතන අවිද්‍යාව කොහොමද දෙන්නේ? මොකද අවිද්‍යාව තුල ඉන්නකන් නේද ඇසක් ඇතිකල්හි කියලා ගෙනෙන්නේ. ඊට පස්සේ අපි සාමාන්‍ය රූපයක් දැක්කහම ඇසත් රූපයක් ගැන හිතන්න කලින් අපිට දැනීමක් ඇති වෙනවා. ඊට පස්සේ තව අපි හිතන්නේ මේ දැනීම ඇති උනේ ඇස ඇතිකල්හි රූපය ඇතිකල්හි ඇති වෙන දැනීමක් කියලා. එතන පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මොකද අවිද්‍යාව තුලින් අපි ඇස ගැන හිතනකොට ඇසක් ගැන ඇතිකල්හි වෙන්න බෑ. ඒක ඇස නැතිකල්හි තමයි අපි ඇස ගැන හිතන්නේ. එතන පොඩ්ඩක් මම එතන පොඩි පැහැදිලිමක් කරලා දෙන්න. එතන ඇස ඇතිකල්හි රූපය ඇතිකල්හි ගැන තියෙන අවිද්‍යාවත් ඒක කොහොමද අපි නිවැරදිව තේරුම් ගත යුත්තේ කියන තේරුම් ගන්නයි.
තේරුම් ගන්නයි ඒක මට මතක විදිහට මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ අර ඇස ගැන ආයතන 6ටම මේක කියනවා මනසටත් එක්ක. එතකොට ඇස ගැන කියද්දී චක්කුන් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. ඊළඟට යං වේදේති තං සංජානාති යං සංජානාති තං රක්ෂේති යං රක්ෂේති තං පපංචේති තමම යනවා. තතෝ නිදානම් පුරිසම් පපංච සංඥා සංකා සමුදාච්චරති අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤයේසු රූපේසු කියලා. එතකොට ඒක තමයි ඒ පළවෙනි ඡේදෙන් ඔය ආයතනවල විස්තර කරද්දි නිදානය මොකද්ද කියලා මූලිකව කියන්නේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය සිංහල තේරුම භාෂාවෙන් ගත්තොත් සත් රූපත් නිසා චක්කු විඥානය උපදිනවා. මේ තුනේ සංගතිය පස්සේ ඊළඟට පස්සේ නිසා වේදනාව යං වේදේති යමක් විඳීද හඳුනා ගන්නවා. හඳුනා ගැනීම මත සංජා යං සංජානාති තං විතක්කේති. හඳුනා ගැනීම විතර්ක කරනවා. විතර්ක කිරීම ඊළඟට ප්‍රපංච බවට පත් වෙනවා. ඔය විදිහට තමයි මේ ප්‍රපංච සංඥා සංඛා සමුදාචරන්ති වෙන්නේ. කොහොමද ඒකත විස්තර කරනවා. අතීත අනාගත පච්චුප්පන්න චක්කු විඤ්ඤේසු රූපේසු කියලා ඒ මූලිකව. ඊළඟ ඒක ආයතන හයටම මේ විදිහට ඇසට විතරනේ, කන නාසය දිවකය මන කියන හයටම ඔය විදිහට විස්තර කරනවා. ඊළඟට ඉන්නේ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඤ්ඤානේ සති පස්ස පඤ්ඤාත්තියා පඤ්ඤාපෙස්සති इति තානමේකං විජ්ජති කියලා. ඒක සාමාන්‍ය සිංහල අර්ථයේ එතන සති කියන්නේ අපේ සිහිය පිහිටන සතිය නෙමෙයි, මේ ඇති කල්හි කියන එක. يعني චක්කුස්මින් සති ඇස ඇති කල්හි, රූප ඇති කල්හි, චක්කු විඤ්ඤාණය ඇති කල්හි. චක්කුස්මින් සති රූපේ සති චක්කු විඤ්ඤානේ සති පස්ස පඤ්ඤාත්තියා පඤ්ඤාපෙස්සති इति. පස්ස පඤ්ඤාත්තියක් පනවා ගන්නවා පඤ්ඤාපෙස්සති इति. තානමේතං විජ්ජති. ඔන්න ඔහම සිද්ධියක් විද්‍යමාන වෙනවා. තානමේතං විජ්ජති කියන්නේ එන දෙයක් දකින්න පුළුවන් විද්‍යමාන වෙනවා. මොකද්ද? පස්ස පඤ්ඤාත්තියක් පනව ගන්නවාය කියන සිද්ධිය. මේ සිද්ධිය වෙන්නේ අර කියන දේවල් ඇති කල්හි. චක්කුස්මින් සති රූපේ සති චක්කු විඤ්ඤානේ සති පස්ස පඤ්ඤාත්තියා පඤ්ඤාපෙස්සති इति තානමේතං විජ්ජති. ඊළඟට පස්ස පඤ්ඤාත්තියා සති කියලා ඊළඟ ඕක දිගට දිගට යනවා. ඒ කියන්නේ පස්ස පඤ්ඤාත්තියක් ඇති කල්හි වේදනා පඤ්ඤාත්තිය, වේදනා පඤ්ඤාත්තියක් ඇති කල්හි සංඥා පඤ්ඤාත්තිය, සංඥා පඤ්ඤාත්තියක් ඇති කල්හි එහෙම එහෙම උපපංච දක්වා යනවා. එතන ඒ හැම එකේම තියෙනවා ඒ සිද්ධිය තානමේතං විජ්ජති. එහෙම දෙයක් විද්‍යමාන වෙනවා. තන් දකින්න පුළුවන් කියන එක එකක් මතක තියාගන්න. ඊළඟ ඡේදයට යනකොට මොකද වෙන්නේ? ඒකේ තව විස්තරයක් එනවා. චක්කුස්මින් අසති. ඉස්සෙල්ලා කිව්වේ සති කියලා, දැන් අසති කියලා එනවා. චක්කුස්මින් අසති. රූපේ අසති. චක්කු විඥානේ අසති. ඒක සාමාන්‍ය අර්ථයෙන් ඒවා නොය දෙන කල්ලි නැති කල්ලි අසති. හරි? සති කියන එකේ විරුද්ධ පැත්ත. චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. එතකොට මොකද්ද කියන්නේ? පස්ස පඤ්ඤාත්තියා පඤ්ඤාපෙස්සතිති. පස්ස පඤ්ඤාත්තියක් පනව ගන්නවා කියන එක නේතං තානං විජ්ජති. ඉස්සෙල්ලා කේ තාන මේතං විජ්ජති, දැන් කියනවා නේතං තානං විජ්ජති. එහෙම දෙයක් විද්‍යමාන වෙන්නේ නැහැ. එහෙම දෙයක් දකින්න බෑ. මොකද්ද? පස්ස පඤ්ඤාත්තියක් පනවනවාය කියන සිද්ධිය. මොන වෙලාවෙද මේවා අසති කියනකොට? චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඤ්ඤාණය අසති. ඊළඟට පස්ස පඤ්ඤාත්තිය පඤ්ඤාපෙස්සති इति නේතන්ටානං විජ්ජති වෙනකොට මොකද වෙන්නේ? ඒ හින්දා පස්සේ නිසා ඊළඟට මොකද්ද? වේදනාවක් පනවනවා කියන එකත් ඉස්සෙල්ලා විද්‍යමාන වෙනවා කියවනේ. දැන් මේකෙදි පස්ස පඤ්ඤාත්තිය පඤ්ඤාපෙස්සති इति එක නේතන්ටානං විජ්ජති වෙනකොට ඒ වේදනා පඤ්ඤාත්තින් පඤ්ඤාපෙස්සති इति කියන එකත් නේතන්ටානං විජ්ජති විද්‍යමාන වෙන්නේ. ඔය විදිහට අර පංච සංඥා සංඛා සමුදාචරන්ති කියන එකක් විද්‍යමාන වෙන්නේ නැහැ කියන තැනට යනවා. එතකොට ඒ අතීත අනාගත පච්චුප්පන්න චක්කුඤ්ඤේ ස්වરૂප කියන සිද්ධියක් නේතන්ටානං විජ්ජති කියනවා. නෝ ඒ විදිහට තමයි ඔය ටික ඒ සූත්‍රේ මම මේ මතකෙන් කිව්වේ. ඒවයි පාලි වචන අඩුපාඩුවක් තියෙනවා නම් කවුරු හරි මේ නිවැරදි කරන්න. ඒකේ සාමාන්‍ය දාසාර්ථෙන් එන තේරුමත් එක්ක මම කිව්වේ ඔය විදිහට තමයි ඒක සඳහන් වෙන්නේ. හරි මහත්මයා නේද?
එහෙමයි කොපිලමල් තරුණ.
එතකොට ඔබතුමා පත්තේ තන දැන් පැහැදිලි කරගන්න
අපිට පැහැදිලි කරන්න අවශ්‍ය. දැන් එතන ඉඳලා පටන් ගන්න මෙතන අවිද්‍යාව යෙදෙන කල්ලි තමයි මෙතන මේ කියන්නේ. ඒකයි මට පොඩ්ඩ පැහැදිලි කරන්නේ කොහොමද එතන අපි තේරුම් ගත්තේ.
අවිද්‍යාව යෙදෙන, දැන් අවිද්‍යාව වචනේ ඒ සූත්‍රේ කියන්නේ නැහැ. එතන කියන්නේ මේව දෙයක් විද්‍යමාන වෙනවා, මේව දෙයක් විද්‍යමාන වෙන්නේ නැහැ කියන දෙක තමයි කියන්නේ නේද? නේතං තානං විජ්ජති කියන සිද්ධියක් කියනවා. තානමේතං විජ්ජති ඉස්සෙල්ලා කියන්නේ. හැබැයි අර මුලින්ම කියන සිද්ධිය නිකන් සාමාන්‍ය සිදුවෙන සිද්ධිය කියලා කියන්න පුළුවන් ලෝකයාට. සිද්ධ වෙන සිද්ධිය. ඇසයි රූපේ චක්කු විඥානේ තියෙන කොට පස්සේ තියෙන එක ඔය පස්සේ තියනවා නම් ඒ නිසා වේදනාව එතකොට යමක් විඳීද යම් වේදේති තං සංජානාති ඔය විදිහට ඒ සාමාන්‍යයෙන් යන එක. එතකොට ඒකේ අර අවිද්‍යාව ප්‍රත්‍ය වීමෙන් කියලා හිතන්න පුළුවන් නේ ලෝකය ගැන විස්තරයක් කරනවා නම්. එතකොට මෙන්න මෙහෙම සංසිද්ධිය. ඊළඟට අර ඇස ඇතිකල්හි කියන එක දැන් මෙතන නොයදුනාට අපි අහලා තියෙනවා වෙන තැන්වලින් මේ ඇස කියන එක අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා අහලා තියෙනවා. ඊළඟට ඇස කියන එක දැන් ඇස කියන සිද්ධිය අර අනිත්‍ය දුක්ඛ අනාත්ත. ඊළඟට විපරිණාම ධම්ම නේද? මේ වගේ ඒවට යටත්. ඇස නිත්‍යද අනිත්‍යද කියලා ප්‍රශ්න කරන තැන් තියෙනවානේ. යමක් අනිත්‍ය නම් ඒ සැපද දුකද? එහෙම ඊළඟට ඒ යම අනිත්‍ය නම් දුක නම් විපරිණාම ධර්මයක් නම් ඒක මගේ මම මගේ ආත්මය කියන්න සුදුසුද කියන ප්‍රශ්නය දෙනවානේ ගොඩක් ඒ සූත්‍රවල. එතෙන්දී එතන ඒ සාමාන්‍ය මට්ටමේදී හිතන්න පුළුවන්. එතකොට ඇස ගැන කතා කරන්නේ ඇස කියන එක ගැන කතා කරන්න පුළුවන් මට්ටම තමයි සති කියනකොට. ඇස ඇති කල්හි කියන්නේ ඇස ගැන අපිට අදහසක් තියනවා නම් ඇස ඇති කල්හිනේ. එතකොට සිද්ධ වෙන දේ විද්‍යමාන වෙන දේ මෙහෙමයි. ඇස ඇති කල්හි රූප ඇති කල්හි චක්කු විඥාන ඇති කල්හි පස්සපඤ්ඤාත්තියක් පැන වෙනවා කියන එකක් විද්‍යමාන වෙනවා. තානමේතං ඉච්ඡති. පස්සපඤ්ඤාත්තිය විද්‍යමාන පස්සපඤ්ඤාත්තිය පැනවුවා කියන එක විද්‍යමාන වෙනකොට ඒක අර ප්‍රපංච සංඥා සංකල්ප දක්වා විද්‍යමාන වෙනවා. එතන දැන් ඒකේ නැවතීමක් ගැන කියන්නේ නැහැ. මෙතනින් මේක නවතිනවා කියන සිද්ධියක් කියන්නේ නැහැ. මෙතන මෙහෙම මෙහෙම තානමේතං ඉජ්ජති කානමේතං ඉජ්ජති. ඒක يعني දැන් ඔය මේකේදී මූලිකව කියන්නේ මෙන්න මේකයි නිදාණය කියලා විතරයි මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ආයතන ගැන මොකුත් කියන්නේත් නැහැ. ඒක පංච සංඥා වලට නිදාණය මේකයි කියලා බුදුරජාණන් වහන්සේ අපහු වඩිනවා. ඊට පස්සේ මං හිතන්නේ මේ මහා කස්සප ස්වාමීන් වහන්සේ තමයි මේක මේ අනිත් භික්ෂූන් වහන්සේලා අහනකොට ඔය විදිහට විස්තර ඇතිව දේශනා කරන්නේ. එතකොට ඇස ඇති කල්හි මෙන්න මෙහෙම විද්‍යමාන වෙනවා කියනකොට අර ඔබතුමා කිව්වා වගේ අවිද්‍යාව යෙදිලා කියලා හිතන්න පුළුවන්. ඒක කියනකට මම තියාගන්න ඕන මේ සූත්‍රේ සඳහන් වෙන එකක් නෙවෙයි. අපි ඒක අපිට එන්නේ අර චක්කුස්මින් සති කියනකොටයි චක්කුස්මින් අසති කියන කොට. එකනේ දැන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් යමක් නම් අවිද්‍යාව ප්‍රත්‍ය නොවුනොත් ඒ ගැන කතා කරන්න බැහැනේ. අර්ථයක් දෙන්නේ නැහැනේ. එතකොට අසති කියන අර්ථය. ප්‍රත්‍ය අසති දෙකෙන් මේක සති කියනකොට මේ සිද්ධිය මෙන්න මෙහෙමයි විද්‍යමාන වෙන්නේ. අසති කියනකොට විද්‍යමාන වීමක් නැහැ. මොකද්ද විද්‍යමාන වෙන්නේ නැවෙන්නේ කියන එක අර පස්ස පඤ්ඤාතිය. වේදනා පඤ්ඤාතිය, සංඥා පඤ්ඤාතිය. ඒ පඤ්ඤාතියක් පනව ගන්නවාය කියන එක. පස්ස පඤ්ඤාතිය කියන එකක් නෙමෙයි. පස්ස පඤ්ඤාතිය පනව ගන්නවාය කියන එක විද්‍යමාන වෙන්නේ නැහැ. ඒක අසතින. සතිනම් විද්‍යමාන වෙනවා. තානමේතං විජ්ජති. නේතං තානං විජ්ජති. කියන දෙක. ඒකට මේ පස්ස පඤ්ඤාතිය පනව ගන්නවාය කියන සිද්ධිය. වේදනා පඤ්ඤාතිය පනව ගන්නවාය කියන ඒ කරුණ. ඒක විද්‍යමාන වෙනවද නැද්ද? කියන දෙක වෙන්නේ කොහොමද? අර සති අසති දෙකෙන්. ඇස ඇති කල්හි නම් මෙහෙමයි. ඇස කියන එක අසති කියනකොට මේක නැති කියනවට වඩා යෙදෙන්නේ නැති කල්හි වගේ. ඒක මං අර අපේ අර දැන් ඔබතුමා විද්‍යාවෙන් කිව්වහන් අපිට ඉතින් අර උපමා ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ගන්න අර වතුරේ බල්ලා හැදෙන එක අපි දන්නවා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා ගන්න. අවිද්‍යාව ඇති කල්ලි නේ. එතකොට එයාට ඒ බල්ලා කියන ස්වභාවය සති වෙලා ඇති කල්. බල්ලාගේ මානසිකත්වෙ බල්ලෙක් ඉන්නවා. වතුරේ බල්ලෙක් කියන එක සති. දැන් අපේ මානසිකත්වෙට ඒ උපමාවෙන් ගත්තොත් වතුරේ බල්ලා කියන කතාව අපිට අදාළ නැහැ නේ. අපිට එහෙම දෙයක් හැදෙන්න විදිහක් නැහැ නේ. ඒ හැදෙන්න යෙදෙන ප්‍රත්‍ය යෙදිලා නැහැ. අපිට ඒ ප්‍රත්‍ය දුන්න නැහැම වෙන්නේ නැහැ. ඒ ප්‍රත්‍යයේදී හිතන්න පුළුවන් අවිද්‍යාව කියන එක නොදන්නකම්. හැබැයි ඒක අපේ අදහසට විද්‍යාවට තේරුමක් දැම්මා මිසක් විද්‍යාව කියන එක බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කොහොමද කියන එකටත් යන්න වෙනවා. අපි දැනට අවිද්‍යාව කියන්නේ නොදන්නකම්. මොනව නොදන්න කමද කියන තැනට ගියොත් ආපහු එන්න වෙනවා චතුරාර්ය සත්‍යයට නේ. يعني දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං නිරෝධේ අඥානං මග්ගේ අඥානං කියන එක තමයි අවිද්‍යාව කියලා ඒ දාමේ පෙන්වන්නේ. ඉතින් අපි මූලිකව නොදන්න කම කිව්වට ඇත්ත ඇති හැටි නොදන්න කම කිව්වට ඇත්ත ඇති හැටි කියනකොට අර ඥාන හතර නැත්තම් කියන පැත්තෙන් ගන්න වෙනවා. ඒ මූලිකව ඥාන හතරාව කියලා විද්‍යාව දුරුණා කියලා එකක් නැහැ. විද්‍යාව සංයෝජනේ විදිහට කැඩෙන්නේ රහත් වෙනකොට. ඒකත් මතක තියාගන්න ඕනේ. එතකොට ඒකේ හරිම ඥානෙට අහුවෙන එක අපට කතා කරලා වචනෙන් කියන්න හැදුවට ඒක වචනෙන් කියන්න පුළුවන් එකක් නෙවෙයි. අපට අපිට යම්කිසි අර දලා අදහසක් ගන්න මට්ටමට විතරයි මේ කතා කරන එකකින් ගන්න පුළුවන්. ඒකේ අදහසක් ආවද මේ හරි මහත්මයා?
එහෙම හරි මහත්මයා. දැන් කොමත්තර අපිට සාමාන්‍ය ජීවිතයේදී අපි අත්දැකීමේදී කොහොමත් අපිට දැන් උදාහරණයක් වශයෙන් අපි රූපයක් දැකලා ඒක ගැන දැනුමක් අපි අත්දැක්කට පස්සේ තමයි අපි අසක් ගැන හිතලා මේ මගේ ඇහැට රූපයක් ඇතුළු නිසා මම මේ දැක්කේ කියලා ආපස්සට ගිහිල්ලා බලන්නේ. එතකොට එහෙමනම් මේක දැන් කොහොමත් ඒ දැන් මේ දැනුම ඇතුළුනට පස්සේ එතකොට අසක් ගැන අපිට කොහොමත් එහෙමනම් පණවන්නම් බැරි වෙනවා. මේක අවිද්‍යාව තුළ ඇති වෙන එක නිසා මේ තියෙන හැක් අවිද්‍යාව තුනම නැති වෙන නෙවෙයි. ඇසක් ගැන රූපයක් ගැන අපිට කතාවක්ම නැහැ කියන අදහසයි මට ආවේ. එතකොට එහෙම වුණොත් දැන් එහෙම වුණත් දැන් අපි කොහොමද දැන් අවිද්‍යාව තුළ ඉඳලා හරි අපි දැනුමක් ඇති වුණොත් ඊට පස්සේ ඒ දැනුම තුළින් ඇති වෙන විඳීමක් විඳීමෙන් ඇති වෙන සංඥාවක් එතකොට එතන විතාක්කයක් ඇති වෙන. එතකොට එතන කෙනෙක්ගේ පාලනයක් ඒ විතර්කයේ යනකල් එතන කෙනෙක්ගේ පාලනයක් නැහැ. එතකොට ප්‍රපඥාති වෙන්නේ එතන ඒ එතෙන්දී ඇති වෙන අර පාලනෙන් තොර තත්ත්වයක්ද කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තිරන්සන්.
අන්න ඒක අපිට හිතනා දැන් විතක් ඇති වෙන්නේ මෙන්න මෙතෙන්දිද කියලා, මේ පාලනයක් තියෙනකොටද පාලනයක් නැතිකොටද වගේ. ඒක හිතන්න තමයි මං කිව්වේ. අර දැන් ඔතන කොතනකවත් මෙන්න මෙතනින් නවතිනවා කියලා එකක් නැහැ. ඒ කියන්නේ පස්සය පඤ්ඤාත්තිය පනෝ ගත්තායේ විද්‍යමාන වුණාම වේදනා පඤ්ඤාත්තිය පනෝන එක නවත්වන්න පුළුවන් කතාවක් එහෙම දෙන්නේ නැහැ. වේදනා පඤ්ඤාත්තිය පනෝනවා විද්‍යමාන හම එතනින් මේ මොකද්ද සංඥා නොකර ඉන්නවා, එහෙම නැත්නම් සංඥා පැනෙවහා ඕක සංඥාවක් අපි විතක් නොකර ඉන්නවා, එහෙම නැත්නම් විතක්කේ තියෙන ප්‍රපංච නොකර ඉන්නවා, ඒ එහෙම නවත්තන තැනක් ගැන සඳහනක් නැහැ නේද මේකෙත්? අපිට හිතන්න පුළුවන් මෙතෙන්දී ඕක නවත්තන්න පුළුවන් කියලා. ඒක අපේ අදහසක් නිසා අර විග්‍රහයේ එහෙම කතාවක් නැහැ. පටන් ගන්නකොටත් එහෙමයි. අර චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං ඉන්නං සංගති පස්සෝ පස්සපච්ච වේදනා යං වේදේති සංඥානා. එතනින් නවතිනවා කියලා ගන්නෑ. ඒක තියනවා නම් ඊළඟ එක තියනවා, ඊළඟ එක තියනවා නම් ඊළඟ එක තියනවා. ඔහොමම ප්‍රපංච ඇති වෙන හැටි නේ ඔය කියන්නේ. ඒ ඒ ප්‍රපංච එන එක තව විස්තරයක් දෙනවා. අතීත අනාගත පච්චප්පන චක්කුඤ්ඤේසු රූපේසු කියලා. චක්කුඤ්ඤේසු රූපේසු කියන තැනට යනකම් සිද්ධිය වෙයි. ඒ නැත්නම් ඒක මදදි නැත්නම් නේ. දැන් එතනත් මං හිතන්නේ අපිට ප්‍රායෝගික පැත්තෙන් අර හිතන්න පුළුවන් චක්කුඤ්ඤේසු රූපේසු අපිට තියනවද නැද්ද ප්‍රායෝගිකව? කියන්නේ එහෙන් දැනගන්න රූප තියනවද නැද්ද? දැස නිසා දැන ගැනීමට නිචක්කු විඥානය කියන්නේ නේද? චක්කු විඥාණයෙන් දැනගත්ත රූප තියනවා නම් ඒ සිද්ධිය ඔය විග්‍රහයක් තියෙන්නේ. කණෙන් දැනගන්න සද්ද ඒකට තමයි ඒ මොකද්ද සෝත විඥාණයෙන් දත යුතු. සෝත විඥානය කියන්නේ දැනගැනීමනේ. ඒ දැනගැනීම මොනවද? මේවා දැනගත්තා මොනවා ගැනද දැනගත්තේ? සද්ද ගැන. සෝත විඥානෙන් සද්ද ගැන දැනගන්න නැතුව අපිට ගඳ සුවඳ ගැන දැනගන්න පුළුවන්, රූප ගැන දැනගන්න පුළුවන්, නැත්තම් මොනවාද දැනීම් ගැන දැනගන්න පුළුවන්ද? සෝත විඥාන. සෝත විඥානෙන් දැනගන්නේ සද්ද. සද්ද ඇසීම් ගැන දැනගන්න. ඒ වගේ අනිත් විඥාන ගත්තත් එහෙමයි නේද? ගාන විඥාණයෙන් ගත යුතු කියනකොට ඒ නාසය මුල් කරගෙන එතකොට ඒක ගඳ සුවඳට අදාළ දැනවත් වීමක් නිසා අනිත් ආයතනවලට අදාළ දැනවත් වීම මෙතනට දාන්න බෑනේ. ඒ අන්න ඒ මට්ටම. එතකොට දැන් අපේ ප්‍රායෝගිකත්වේ නැත්නම් ජීවත් වෙනවා නැත්නම් සජීව බව කියන්නේ ඔය මට්ටම නේද? ඒක තමයි කෙටියෙන් අපි ඔය ආයතන හය කිව්වට හතරකට ඒක අඩු කරනවානි. දික්ක සුත මුත විඤ්ඤාත කියලා. දික්ක කියන එකේ දැකීම, සුත කියන කොට ඇසීම, ඉතුරු තුනක් එකට දාලා තමයි මුත කියන එක. ඒ කියන්නේ මුත කියන එකේ අර ප්‍රායෝගිකත්වයේ එන තුනම අඩංගු වෙන්නේ දැනීම කියන කොට. නාසයේ මුල් කරගෙන ගඳ සුවඳ දැනීම, දිවයිනා රස දැනීම, කයනං ස්පර්ශ දැනීම. ඊළඟට මන කියනකොට මේ සිතීම, එ නැත්තම් දැනුවත් වීම කියන මට්ටම නේද? ඒ දික්ක සුත මත විඤ්ඤාත. ඔය ඕකනේ අපේ ප්‍රායෝගිකත්වය කියන්නේ අපිට දැනෙන මට්ටම. දකිනකොට නැත්නම් එහෙනකොට කියන්නේ ඒ සිද්ධිය තමයි අපි දැන් ඔය විස්තර කරනකොට විස්තර කරන්නේ. දැක්කනම් දැන් ඔය ඔබතුමා කියන ඇහැ ඇහෙන්ද දැක්කේ නැත්නම් රූපද දැක්කේ? අපි ඒ දැකීම කියන සිද්ධිය දැනගත්තේ නැත්නම් ඔය කතාව කරන්න පුළුවන්ද? දැනගත්තා නම් චක්කු විඤ්ඤේසු කියන තැනට ඇවිල්ලාද නැද්ද? ඇසුන බව ගැන කතා කරද්දි කනද සද්දේද කියලා අපි කන තියනවද නැද්ද, සද්දේ තියනවද නැද්ද, සෝත විඥානේ තියනවද නැද්ද කියලා අපි අහුණට පස්සේ ඕක ගැන හිතන්න ගියෝ. එතකොට සෝත විඤ්ඤායේසු සද්දේසු කියන එක වෙලාද නැද්ද? ඒ තමන්ගේ පැත්තෙන් බලන්න වෙනවා මේ. ඒක දැන් මෙතෙන්ට ගියොත් මේ බුදුහාඳුරෝ පෙන්නන විග්‍රහය අපිට කල්ලාන්න බැරි වුණත් අපිට යම් කිසි අදහසක් ගන්න පුළුවන්. මේ සිද්ධිය වෙනකොට ලෝකෙ හැදිලාද නැද්ද? සත්වයා ඉන්නාද නැද්ද? දුක තියනාද නැද්ද? අටිකාර සමිද්ධි සූත්‍රයේ ප්‍රශ්නවලදී අහනවානේ, ලෝකේ ලෝකය කියන කොපමණකින් ලෝකය පැනවෙන, මාර්ය මාර්ය කියන කොපමණකින් මාර්ය, සත්‍ය සත්‍ය කියන කොපමණකින් සත්‍ය පැනවෙනවාද? ඒ අතරක් අහනවානේ, දුක දුක කියන කොපමණකින් දුක පැනවෙනවද කියන ප්‍රශ්නවලදී ඇස ඇති කල්ලි ඕන සිද්ධිය, රූප ඇති කල්ලි, චක්ක විඥාන ඇති කල්ලි මතක දියෙ. එතකොට ඒවා දැන් අපිට දුක කියලා නොපෙනෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ විස්තර තියෙනවා අපිට ලෝකය කියලා නොපෙනෙන්න පුළුවන්. ඒ විස්තරේ එහෙම තියෙනා නේද විග්‍රහයේ? දැන් ඒක ඇහෙනකොට ඔන්න දැන් අපට දුක කියලා නොදැනුණත් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා. දැන් විමසන්න දෙයක් තියෙනවා. සත්‍ය සොයනවා නම් අපි දන්න එකේ අරකේ පරස්පරයක් තියෙනවා. අන්න එයාට ප්‍රශ්නයක් එන්නේ. මේක වෙන්නේ කොහොමද? අපි දන්න දේ නැත්නම් අපි අත්දකින දේ නෙමෙයි, ඊට වඩා මේ වෙනස්ම දෙයක් නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කියලා ගැටලුව. ඔය ඔන්නාගේ කියන්නේ මම හැමතිස්සෙම කියන්නේ මේ ධර්ම ඇහෙනකොට ගැටලුවක් මතුවෙන්න ඕන. මේකයි ගැලපෙන්නේ නැහැ. අපි දන්න දේ බුදුරජාණන් වහන්සේ කියන දේ ගැලපෙන්නේ නැහැ කියන එක අවුත් තමයි විමසන්න. මේ ගැලපුණොත් එහෙම විමසන්න දෙයක් නැහැ නේ. අපි දන්නවා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ අපි දන්න දෙයමයි. ඒකේ විමසන්න දෙයක්. ඒකට අර ප්‍රඥාව අවදි වෙන්න විදිහක් නැහැ. ඒ වන් හැමතිස්සම කියන්නේ දැන් බණ අහනකොට ප්‍රශ්නයක් මතු වෙනවා නම් හොඳයි. නැත්නම් ඉතින් තේරුම් ගියා කියන්නේ දැනගත්තා නේ. දැනගත්තා නම් ඒක බුදුදහමයි කියලා අනිත් පැත්තට මේකත් අහලා තියෙනවා නේ. කියන්නේ අර කොහොමද දැනගෙන තියෙන්නේ? අර චංකේ සූත්‍රයේ මූලිකව කියන තියෙන සද්දාර කියන සෝ අකරපරි විතක දෙකෙන් ඥානකාන්ති වලින් තමයි දැනගෙන මේක වැටහුණා. එහෙනම් අපි දන්නා ඒක මේ මාර්ගයේ වෙන්නේ නැහැ නේද? ඒ ටික ඉක්මවා යන පැත්තක් නේ. හාමුදුරුවෝ පෙන්නන්නේ කියන තැන. එකට ඒ අපිට වැටහෙන මත්‍රව දෙන්න බෑ. හැබැයි එතනින් අර හොයන්න කරුණක් විමසන්න කරුණක් මතුවෙනවා සත්‍ය හොයන කෙනා. අන්න ඒ විමසීමේ ගතිය එනවද මේක අහනකොට කියන එකයි වැදගත් වෙන්නේ. ඔකට උත්තරයක් හොයාගන්න එක නෙවෙයි. ඒකවන් අර කලින් අපි කරපු සාකච්ඡාවකදීත් මතක් කළා අර කසී බාරද්දාජට අඟුලිමාලට. දැන් සාමාන්‍ය මට්ටමේ ඉන්න දෙයට වඩා වෙනස් පැත්ත, අපි දන්න දෙයට වඩා වෙනස් පැත්ත මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ යනවා හොඳටම පේනවා කියනවා මේ නැවතිලා. මම නැවතිලා ඔබත් නැවතින්න. ඉතින් අඟුලිමාලට ලොකු ප්‍රශ්නයක් එනවා. අඟුලිමාලට කියන්නේ ඒක විමසන්න සත්‍ය හොයන්න හදන කෙනාට ඒක මහා ගැටලුවක්. අනිත් ඔක්කොම නවත්තලා මේක හොයන්න. පසීබාරද්දාජ කුඹුරු ගවිතන්ම කරගෙන ජීවත් වුණ ඒ නිකන් කුඹුර කයිතිකාරයෙ නෙමෙයි, මේ අක්කර දහස් ගානක ඒ වැඩ බලපු ඒකේ පරතරට ගිය කෙනා. එයාට කියනවා මමත් ඉතින් සීසලා හාලා අස්සන්න අරගෙන තමයි ජීවත් වෙන්නේ. එයාට ලොකු ප්‍රශ්නයක් මේ කුඹුරක් පේන්නවත් නැහැ නගුලක් සිතේමත් මොකක්වත් විතර වී මොනවත් පේන්න නැහැ ඒ නැහැ උන්වහන්සේ කියනවා ඒසාල මේ කුඹුරු අස්වද්දලා මෙහෙම කරන ඉතින් ලොකු ප්‍රශ්නයක් එනවනේ හිතන කෙනාට හොයන කෙනාට මොකද ඒගොල්ලන්ගේ අර සත්‍යය හොයන ගතිය තියෙනවා අපි නොදන්න දෙයක් මේ කියන්නේ නම මොකද්ද මේ අනිත් ඔක්කොම වැඩ නවත්තලා එක හොයනවා ඒක සත්‍යය හොයනවා අනේ ඒ වගේ මේ අපි දන්න දේ නෙවෙයි මේ කියන්නේ. يعني ලොකු ගැටලුවක් එන්න ඕන විමසන්න. ඒ ගැටලුව එනවා. නැත්නම් ඒ විමසීමේ. විමසීමට ගියොත් ආයේ ඒ පුදුමාකාර සිහියක් පිහිටලා හොයන්න වෙනවා. එතකොට වෙන වැඩ නෙවෙයි. මොකද ශ්‍රමණයන් වහන්සේලා බොරු කියන්නේ ඊළඟට අපිට බුදුරජාණන් වහන්සේ මෙහෙම මේ පවතින ඇත්තක් මේ ඊතර වෙන පැත්තක් මේ දේශනා කරලා තියෙන්නේ කියලා අහන්න ලැබිලා හරි තියෙනවනේ යම් පිළිගද්දාව. ඒකත් එක්ක අර වගේ ප්‍රශ්නයක් මතුවුණත් මේ ධර්ම මෙහෙම දෙයක් කියලා තේන අපිට තේරෙන්නේ නැහැ මොකද්ද? කියලා આવොත් ඒක හොයන්න පුදුමාකාර උත්සාහයක් එන්නවනේ. ඒතකොට අන්නේ ඒ නොදන්න බව මතු වෙනවා නම් අන්න ප්‍රඥාව වැඩෙන්න දැන් දෙයක් තියෙනවා. මං හිතපු එක මේ අහලා දැනගත්තු එක නෙවෙයි. ඒ මොකද්ද ඕන තේරෙන ස්වභාවය කියලා නෝකයි මතු වෙනවා. අපිට ගොඩක් වෙලාවට ධර්ම සාකච්ඡා තියලා අන්තිමට නිගමනයකටත් ඇවිල්ලා මේ කිව්වේ මේකයි. ඕක කරන්නේ නේ අපි මේ සාකච්ඡා තියනවා කියලා මෙච්චර කල් කරලා තියෙන. අන්න ඕකත් තේරුම් ගන්නවා නම් මං හිතන්නේ අර දහම හොයන විදිහ කියන එකවත් අහු වෙනව අඩු ගන්න. එතකොට මොකද්ද මේ කරන බොරුව අපි දැනුමක් එකතු කර කර යනවා මන් දන්නවා කියන එක තව තහවුරු කරගන්න රටවටේ හැමතැනම ගිහිල්ලා මොනව හරි එකතු කරගන්න එකද මේ කරන්න ඕන දහමෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියන එක. අන ඔය අදහස මත උනත් අපි කරන වැඩේට වඩා කොහොම හරි මේ දහමෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියන පැත්තෙන් ඒ ප්‍රඥාව වෙදෙන්න ඕන කරුණට යොමු වෙනවා. එතකොට දැන් මෙන්න මේ හොයන ගතිය තියෙන කෙනාට හැම තිස්සෙම ගැටලුවක්. හම්බෙන කෙනාගෙන් අහන්න දෙයක් තියෙනවා. මේක තේරෙන්නේ නැහැ නේද? ලෝකයක් අද්දකේම එහෙම වෙන්න බෑ වගේ අදහසක් මොකද්ද එකක් තමයි මේ කියන්නේ කොහොමද මේක වෙන්නේ දැන් ඔබතුමා එක පැත්තකින් කියන ඇස තියෙන්න බෑනේ මං අනිත් පැත්තට එහෙනම් ප්‍රශ්නය දකින්නේ නැද්ද ඇස නැත්තම් දකින්නවා කියන එකට අර්ථයක් තියෙනවා නැහැන්නේ නැද්ද අපිට කන නැහැ කියලා අර තර්කෙන් ඔක ඔප්පු කරන්න ලේසි. මොකද උනේ ඇසීමනේ ඇසීම කියන එක කනක් නැහැ. නම් කන තියෙන්න බෑ. ඕක අහු උනේ තර්කකද ඥානෙට. නැත්නම් අපි හිතන්න ගිහින් ආයේ සිතීමක් නේද? කල්පනා කිරීමක් නැහැ. ඒක මේ කල්පනා කිරීම කවදාවත් මාර්ගය වෙන්නේ නැහැ. බුදුහත්ජනන් වහන්සේ කියන මාර්ගය වෙන්නේ නැහැ. ඒක මනසට තවත් ධම්මාරම්මණය. ඒ කියන්නේ ඇස කියන එක යෙදෙන්න බෑ කියලා දැනගෙ. කන කියන එක යෙදෙන්න බෑ කියලා දැනගෙ. දැනගත්තේ කවුද? ඒ මන ධම්මම අනෝ විඥානනේ. අපි ඔක දාගන්න හදනව නෑ. ඒක එහෙම නෙමෙයි ওই ඥානයකට නියහුනේ. ඔන්න ඔය වැරද්ද අපිට හරි අමාරුයි අල්ලගන්න. නේද? මම හිතන්නේ ගොඩක් ප්‍රශ්න කරන්න වෙනවා කතා කරන්න වෙනවා ඔය ටික කිව්වා. මොකද හිතන්නේ?
එහෙමයි ප්‍රමහත් මැත්තම දැන් විශේෂයෙන් මේ සමහර සූත්‍ර දැන් මේ මදුපිණ්ඩ සූත්‍රය අපි නොයෙකුත් ස්වාමීන් වහන්සේලාගෙන් අහලා තියෙනවා, සෑහෙන කාලයක් එක එක විග්‍රහයන් අහලා තියෙනවා. ඉතින් මමත් මෙතෙක් කල් හිතන්නේ තියෙ මට මදුපිණ්ඩ සූත්‍රය හොඳට තේරලා තියෙනවා කියලා. ඒ තේරනවා කියන්නේ ඉතින් අපි අර ලෞකික වශයෙන් මේක තවත් දැනුමක් වශයෙන් දැනගෙන ඉන්නවා මිසක් මේකෙන් හරි විදිහට ප්‍රශ්නයක් මතුවීලා නැහැ කියන අද තමයි තියෙන්නේ. ඉන්ද තමයි අදත් මේ ප්‍රශ්නේ නැවතත් මතුවේ. ඔබතුමා කියන දේ හරි හුඟක්ම නිවැරදි. මොකද අපිට ප්‍රශ්නයක් නැතුව පිළිතුරක් ලැබෙනවා කියන්නේ මේක අපි එතන ලැගගෙන ඉන්නවා. අපි යම්කිසි ලෞකික වශයෙන් යම්කිසි දැනුමක් ලබාගෙන අපි ගමනට බාධා වෙලා තියෙන බව තමයි ඔබතුමාගේ විස්තරෙන් තේරුණේ. ඒක නක් තුළ ඇති වෙන ප්‍රශ්නේ මොකද්ද? මොකද්ද එහෙනම් අපිට මේක දැන් කරේ දැනනවා කියන්නේම වැටහීමක් ලෞකික වශයෙන් දැනුමක් ලැබුණා කියන්නේම අපිට එතනම මොකක් හරි වැරදීමක් වෙලා තියෙනවා. එතකොට අපිට දැනුමකට වැඩිය මෙතන ලැබෙන්න ඕන මේ ප්‍රශ්නයකට උත්තරයක් ලැබිලා එතනින් ඈතර වීමේ වෙන මිසක් මෙතන දැනුමක් තවත්තර දැනුමක් වර්ධනය වීමක් වෙනව නම් එතන අපි යම් කිසි වැරදි මාර්ගයක ගිහිලා කියන බව මට හිතෙනවා.
ඔයකේ දැන් ඔය මන් ඔය ටික විස්තර කරනකොට දැන් මං හිතුවක් මං ඔය ටික දන්නවා. තමන් මං කියද්දිම කිව්වේ මන්ට මේ මතක විදිහට මම මේ කියන්නේ මේ පාළියක වැරද්දක් තියෙනවා නේද කවුරු හරි කියන්නේ ඒක බල. ඉතින් එතනම කියන්නේ මම දන්නවා මේ දැනුමක් අනිත් පැත්තට වමාරනවා කියන එක ඔය වෙන්නේ. ඒක කවදාවත් අවබෝධයක් වෙන්නේ නැහැ. ඒ මතක තියාගත්තු එක මතක තියෙනකන් ඔහොම ගියත හැකි. යම් කෙසේ දවසක ඔක අමතක වෙනවා. ඔක කතා නොකර හිටියොත් ඒ අවුරුද්දක් දෙකක් සමහර විට ඊටත් වැඩි කාලයක් වෙන්න පුළුවන්. ඒවා මන් දන්නේ නැහැ. මං පෑන කාලෙකින් ඔක දැන් පාලි සූත්‍රය බලලා නැහැ. උනාට තාම ඔය මතකයි කියන්නේ. ඉතින් ඒක අවබෝධයක් නෙමෙයි ඔය කියපු ටික. මේකෙ මෙහෙම කියලා තියෙනවා නැමෙ හැමයි කියලා. හැබැයි අපිට ඒ ගැළපීමේ හැකියාව කියා ගන්න වෙනවා. ඒක ඉතින් පොතකින් බලලා හරි පුළුවන්. කාගෙන් හරි අහලා හරි පුළුවන්. ගැළපීම කරන්න. හැබැයි ඒ ගැළපීම කියන්නේ ආයේ මේ අර අපි තව විදිහට කිව්වොත් ලෝකයක් හදනවා කියන තැන තමයි මටනම් කියන්නේ. ඒ ඊතර වීම නෙවෙයි. මේක මේකයි කියලා අර්ථයක් එනවා. ආයේ අර්ථයක් එනවා නම් ඉතින් ඒක ඊතර වීම වෙන්නේ නැහැ කවදාවත්. කියන්නේ ඒකට ගැළපෙන්නේ නැහැ. හැබැයි අපිට හිතෙන්නේ නැහැ නේද දැනගත්තා අර බුදුහාමුදුරුවෝ කියපු එක හරි පැහැදිලි. හරි නේ අපිට පේනුන්නේ නැහැ නේ ඔක දැන් මේ පේන්නේ. ඉතින් ඒ වගේ දැනෙනවා. ඒ දැනෙන්න හිතනවා මේ මාර්ගය වැඩෙන්නේ කියලා. ඒ වගේ තමන් බැලුවොත් තමන් නේ මේක අවුරුද්දකට දෙකකට කලින් මේ සූත්‍රය මහනකොට හිතන් හිටියේක ඊට පස්සේ ඒක වෙනස් වුණේ නැහැ. ද හිතපු එක වෙනස් වෙනවා නම් ඒක අවබෝධයක්. අද හිතන් ඉන්න එක හෙට වෙනකොට වෙනස් වෙයිද? නම් ඒක අවබෝධයක්. ඒ කියන්නේ අවබෝධ කියන්නේ ඥානය කියන එක. ඒක අනිත් එක දැන් ඥාණයෙන් එන එක අපි විස්තර කරනවා. දැන් බුදුහාමුදුරුවෝ ඒ යම් කිසි දෙයක් විස්තර කරන්නේ අපි හිතමු නිකන් ඥානයකට අහු වෙන දේ දැන් ඒක වචන වලින් කියන්න බෑනේ. එතකොට හැබැයි කියන්න වෙන්නේ වචන වලින්. නැත්නම් කතා කරන්න බෑනේ. ඒක වංග අර උදාහරණයක් විදිහට අපිට සාමාන්‍ය මේ උදාහරණ ගන්න මේ අදහස තව ටිකක් අර තේරුම් ගන්න අර. දැන් කවුරු හරි අහනවා ලුණු මොන රහද කියලා. එයා ලුණු කාලා නැහැ. එතකොට අපි කියනවා මොකද? එයාට තේරෙන විදිහට මේක කියන්නත් එපා කොහොමද? එයා අපි දන්නා එයා තිත්ත ගැන දන්නා. ඉතින් අපි කියනවා මොකද්ද ලුණු රස කියන්නේ තිත්ත රස නෙවෙයි කියලා. දැන් අපි කියපු එකේ කිසිම වැරද්දක් තියනවද? නෑ අපි බොරු කියලා නෑ. දැන් අරයා තව කෙනෙකුට ගිහින් කියනවා ආ මම ලුණු රස ගැන දැනගත්තා. ඔයගොල්ලෝ දන්නවද ලුණු රස කියන්නේ මොකද්ද? තිත්ත රස නෙවෙයි. ඔන්න ඔය සූත්‍රය පාඩම් කරගෙන ගිහින් කියනකොට ඔන්න ඔය වගේ දෙයක් වෙයි. ඒගොල්ලෝ බලන ලුණු රස කියන්නේ තිත්ත රස නෙවෙයි. දැන් ඒගොල්ලෝ මොකද්ද කරන්නේ? දන්න තිත්ත රසත් එක්ක ගලපනවා. ආ අනෙලි ගෙඩියක් කෑම. ආ මේක නෙමෙයි ලුණු රස. කරවිල ටිකක් කනකොට. මේක නෙමෙයි ලුණු රස. ඉතින් හරි. අර්ථයට හරි කිසිම වැරද්දක් නැහැ. හැබැයි අර අර්ථයට පොඩ්ඩක්වත් කිට්ටු වෙලා අදලුණු රස කියන එකට පොඩ්ඩක්වත් කිට්ටු වෙලා. ඔන්න ඔතනයි ඔතන මේ අහු නොවෙන තැන. අපි කතා කරන ටික හරිද වැරදිද හුවත් ඒක හරි. හැබැයි අර මතු කරන්න හදන අර්ථය අදහස් කරපුදේ බුදුරජාණන් වහන්සේ අදහස් කරපුදේ ඉතින් ඒ අදහස් කරද්දී අපිට යන්තම් හරියෙන් ගියක් තියෙන්නේ ඊතර වීම කියන්නේ. ඊතර වීම කියන එකටත් අපි අදහස් දාගෙන ඉන්නේ. එනවාට ඒ අදහසෙන් හරි අපි අර යන්න පුළුවන් වැරදි තැන් එකෙන් අයින් වෙන්න පුළුවන්. කියන්නේ ඇස නැති බව. ඇසක් යෙදෙන්නේ නැති බව. මතක තියාගන්න නැති බව වගේම තමයි යෙදෙන්නේ නැති බවත් අදාළ නැති බව. ඒවා අර ලුණු රස කියන්නේ තිත්ත රස නෙවෙයි කිව්වා වගේ වචන ගොඩක් විතරයි. එතනින් ගොඩාක් එහාට ගිය අර්ථයක් මේ. එහාට ගිය කියන්නේ අපේ වචනවලට අහු නොවන මට්ටමක් මේ කියන්නේ. අපි ඉතින් වචන වලින් ඕක කොහොම හරි විස්තර කරන්න හදනවා. මේකයි මේකයි. ඒ විස්තර කිරීම හරි කියලා හිතුනොත් දැන් තේරෙනවානේ වෙනද? අර ලුණු රසට තිත්ත රස ගැන හෝ හොවා ගියා වගේ තමයි වෙන්නේ. මේක අර මේ දැන් අත්දකින්න බැරි දෙයක් කියලා කියන්නේ ඇයි ඒකට අපිට යන්තම් හරි අර්ථයක් දාගන්න පුළුවන් මේ අත්දකින හැම එකක්ම එතන හයහර විඥාන ඔය ආකාර විඥානයකින්නේ දැනගිද්දි චක්කු විඤ්ඤාය ස්වරූපේ සෝත විඤ්ඤාය සද්දේ ඔහොමම අන්තිමට බැලුවොත් මේ දැන ගැනීම කියන එකට එනකොට මේ මනසින් ඊතල මේ බුදුහාමුදුරුවෝ මූලිකව කියනවානේ මේ ආයතන හයෙන් අපි මුලා කරන බල ආයතන ලෝකය. ඉතින් අපි මේ ලෝකෙන් මේ විස්තර කරන්න හදන බුදුහාමුදුරුවෝ කියනදී දැන් පේනවාද ඒ වැරද්ද? ඒ වැරද්ද දකින්න ඉතින් ඒක අර ප්‍රඥාව නැතිකම තමයි ඉතින් කියන්නේ. අපි අරකෙන් හිතලා මේ කිව්වේ මේකයි කියලා අතර්ක කර කර ඉතින් අර දහම කියා දෙනවයි ගොඩක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඉන්න මුලාව කවුරු හරි අනේ දෙන්නලා දෙනව නම් ඒ කල්යාණ මිත්‍රයෙක් වෙනවා කිව්වේ ඒකයි. ඒ මම මොකක් හරි කියනකොට මම ඒ වැරද්ද දෙන්නලා දෙනව නම් එයා තමයි මට කල්යාණ මිත්‍රය. ඒක නිකන් අර තර්කෙන් කියනන්නේ ඉතින් හේතු ඇතුව මට වැටෙන විදිහකට පෙන්වන්න පුළුවන් නම් තමයි එක වටින්නේ. මෙතන විදියට කියන්න බැරි වුණත් ඔතන මෙන්න හැම වැරද්දක් තියෙනවා මෙන්න මෙතනත් එක්ක කියලා හරි කියන්න පුළුවන්. එතකොට මට හරි එක හොයන්න පුළුවන්. ඒ එහෙම හරි මට්ටමක් තමයි අපි මේ ධර්ම සාකච්ඡාවකින් බලාපොරොත්තු වෙන්න ඕනේ. අපේ අන්තිමට වෙන්නේ අර අපි අතනින් අහගත්තු එක හරිද කියලා තකට આવත් හරි සතුටුයි ඉතින්. ඒක එනවනම් මේ ධහම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන පැත්ත නෙවෙයි කියන එක මේ බලන්න ඕන. ඒක චුට්ටක් එව්වොත් මං හිතන්නේ අර ප්‍රශ්න එන ගතිය මතුවේ. මේ ධහම ගැලපුණා නෙමෙයි මෙතන ලොකු ගැටලුවක්. කියන එක මතුවුණොත් අන්න සතුටු වෙනවා. මේ සමන්ත කරන්න දෙයක් තියෙනවා, විමසන්න දෙයක් තියෙනවා. සත්‍ය විමසන කෙනාට ප්‍රශ්නේ තමයි හරි වැදගත් වෙන්නේ. අපි ගණන් හදලා මම ඉතින් මැත්ස් කරපු කෙනෙක් ඉඳලා ගොඩක් අය ඉන්නා එහෙම. ඉතින් අපිට අර කාලේ ඉඳන් හදාගන්න බැරි ප්‍රශ්නයක් ආවොත් හරි ෂෝක්. ඉතින් ඒක කොහොම හරි විසඳනකන් අපිට නිඳ යන්නේ නැහැ. ඒ ගතිය, විමසන ගතිය හදාගන්න බැරි බව දන්නවා. හැබැයි අතාරින්නෙත් නැහැ. හරි අතන ගතිය ඔන්න ඔය මම ඒ ලෞකික පැත්තෙන් කිව්වේ ඒ ගතිය අපිට එන්න ඕන මේ දහමක් ඇහෙනකොට. මෙතන මේ මොකද්ද මේක මේ මොකද්ද කියන ප්‍රශ්නේ මතුවේ නැත්තම් මේ ඒ විමසන ගතිය එන්න කරන්න වැඩක් නැහැ. එතකොට හිතනවා අර බුදුහාමුදුරුවෝ ගැන මුකුත් නොකර නිකන් ඉන්න එක කියලා. ඒකත් කියලා පෙනවනේ වචනේ. උත්සාහ කරන්න එපා කියලා. එහෙනම් හරි ලේසි අර ඉතින් හොඳට නිදාගත්තාම හරි එහෙනම්. එහෙම දෙයක් නෙවෙයි. ලොකු උත්සාහයක් කරන්න තියෙනවා. ඒ අර වචන වලට ගලපගෙනම උත්සාහ කරන්නත් එපා, නිකන් ඉන්නත් එපා කියලා රෝගතරණ සූත්‍රය එහෙම බලාගිද ඒකටත් ගලප ගන්නවා කියන එක අපිට පේන්නේ නැහැ. ඒක කවුරු හරි පෙන්නලා දෙන්නවා. එවමම මේක සියුම්ම තාන සියුම්ම කියන අර බුදුරජාණන් වහන්සේ දෙන්නන උපමාව දුර්ලභයි දකින්නම බැහැ කියන උපමාමනේ දෙන්නේ. ඊ ඇයි මෙච්චර කියන්නේ? ලේසියෙන් මේක වැටහෙන එකක්ද කියන තැනින් ඒක එන්න ඕන. මේක දකින්න බෑ පෙරලා දාන්න නෙමෙයි, තව ටිකක් හොයන්න. ඒ හොයන ගතිය මතු වෙනවා. මේ ගතිය මතු වෙනවද කියන එක හැමතිස්සෙම තමන්ගෙන් අහනවා නම් හොඳයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපි අනිත් අයට තවස්තව දෙමු.
මට ආව ප්‍රශ්නයක් විදිහට දැන් ඔය සූත්‍රයේදීම මේ මොකද මේ ආරණ්‍යයට අනුව ගලපලා ගන්න පුළුවන් කමක් තියෙනවද කියන්නේ. දැන් ඔය මදුපිටික සූත්‍රය ටික නිකන් එකින් එකක් පස්සේ එකක් ගොඩනැගෙන ස්වභාවයක් තමයි විතර වෙන්නේ. එහෙම නැතුව ඒක පරිසම්පන්න එකම කියන්නේ කාලය යෙදෙන්නේ නැතුව යෙදෙන අවස්ථාවක් ගැන කතා කරන්න පුළුවන්ද? තිරුවන් තරමයි.
ඊතර වෙනවා කියන්නේම දැන් කාලයට යෙදුනත් ඊතර වීම නෙමෙයි ලෝකෙනේ. ඕකට පස්සේ මේක කියලා දැම්මත් කාලය නෙමෙයි ලෝකෙනේ. එතනින්ම තේරුම් ගන්න ඕනේ අපි හිතන විදිය වැරදි කියන. මේකට පස්සේ මේක කතාවක් කියනවා නම් ඒක බුදුදහම නෙමෙයි. මොකද අපි අර ඉදප්පච්චේතාව පටිච්ච සම්පන්න බව කියනකොට මේ ඇතිකල්ලි මේ වේ කියනකොට ඔය සේරම ඉක්මවා යන සේරම කියන්නේ කාලය නැත්නම් ඒ ලෝකෙට අයිති පැත්තකින් කියන්න පුළුවන් දෙයක් කියන එක, අවකාශය කියන එක, අපේ අදහස කියන එක. ඒවා අර තව විග්‍රහ වෙනවා 11 ආකාරي කියනකොට නේද? එකකටවත් අහු වෙනවා නම් ඉතින් ඒක මේ පටිච්ච සමුප්පන්න බව නෙමෙයි, ඉදප්පච්චේතාව නෙමෙයි. ඒ ඊතර වීමක් නෙමෙයි පෙන්වන්නේ. ඊතර වීම කියනකොට ඒව ඉක්මවා යනවා කියන්නේ ඒවට අර්ථයක් නැති වෙන්න ඕන. කාලය කියන එක අර්ථයක් නැති වෙන්න ඕන. ඔය 11 ආකාරයෙන් ඕන එකකට අහු වුණත් ඔයගොල්ලන්ට පෙයි එකක් නෙමෙයි 11ව තියෙනවා කියන්නේ. සම්ප්‍රේ කියන එක කිව්වොත් එතන ළඟ කියන එකත් තියදීලා කාලයත් තියදීලා කැමැතිදා කැමැතිත් තියදීලා සේරම තියදීලා ඊන ප්‍රණීතත් තියදීලා ඕලාරික සේරම තියදීලා ඒ ටික බැලුවොත් මේ ඕනම තැනක් ඒ කියන්නේ ලෝකයමයි. තෙර වීම කියනකොට එකකටවත් ගැලපෙන්න බැහැ. ගැලපුණොත් ඉතින් අර පොඩ්ඩක් හිතනකොට පේනවා මේ තාම ලෝකෙට ආපු වෙලා නෑ. තෙර වීම කියන එකේදී අර කිසිම අදහසක් එන්න බෑ කියන එකේදී අදහසක් ආව නම් ඕක ටිකේ ලෝකේ. ඉතින් එහෙම නොවෙන ඉතින් ඒක වචනෙන් කියන්න ගියොත් එහෙම නෙවෙන ස්වභාවයක් කියපුවා ආයේ කරලා දාගන්න. වචන නැහැ. ඉතින් වචන නැති වුණාට අපිට වචන නැහැ කියලා කතා කරන්න බෑ කියලා තරින්න නෙමෙයි. කතා කරන්න ඕන මොන විදිහකටද? මොන වගේ දෙයක්ද කියලා ඉතින් ප්‍රශ්න කරන්න වෙනවා. ඒ ප්‍රශ්න කිරීමේ වැරද්ද අහුවෙන්නේ අන්න ඒක මත තමයි මේ ඥාණය, නැත්නම් ප්‍රඥාව අවදි වෙන්න උදව් වෙන්නේ මොකද්ද? ප්‍රශ්න කරන. ප්‍රශ්න කරන එකයි අහන එක. අහනවා ප්‍රශ්න කරනවා. අහනවා ප්‍රශ්න කරනවා. ඒක තමන්ගෙන්න වෙන්න පුළුවන්. ඒක තමයි මේ විමසන ගතිය කියලා මම ඔය කියන්නේ. ඉතින් විමසන්න නම් ප්‍රශ්නයක් තියෙන්නේ බෑ. දැන් අපිට වෙලා තියෙන්නේ දහම අහනකොට වැටහිලා ප්‍රශ්න නෑ. ඉතින් ඒක විමසන්න ඕනේ. ඉතින් කොහමද ප්‍රඥාව වැඩේ? අපි ප්‍රඥාවට අහු වෙන දේවල් ටික දන්නවා. ඒක වෙන්න බැරි වැඩන්නේ ඒක. ඉතින් ඒකයි මේ හොයන විදිහේ වැරද්ද. ඒ දකින කෝණය කියන එක වෙනස් වෙන්න තියෙනවා. අනේ ඒක තමයි ඒක අල්ලගත්ත ඒක තමයි අමාරු දෙ. මොකද අපි අර ඔච්චර නෑ කිව්වත් අපේ කෝණයටම ගොයින් හරි ගලපගා. ඒ ගලපන ගතිය නැති වෙනකන් ඉතින් මේ වැඩේ කරන්න තියෙනවා. ඒක ඒක කවුරු හරි අපේ වැරද්ද කොහෙන් හරි පෙන්නලා දෙන්නව නෝ මෙතන මේකට අහු වෙලා. අරට අර නුවණ තියෙන කෙනා ඉතින් තව තවත් මේක ඉවීම සනවා. එහෙනම් මොකද්ද? එහෙනම් මොකද්ද? එහෙනම් මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ කියන්නේ? මොකද්ද කියන ගැටලුව තියෙනවා. තරයක් ආපු ගමන් ගැටලුව නැති වෙනවා. ඒක හොයන එක ඉවරයි. ප්‍රඥාව අවදීන තියෙන අවස්ථාව නැති කරගන්න. ඒ ඔබතුමා එහෙම කරපු ඉතින් මේක අර එකකට පස්සේ එකක් කියන කතාවට යනවා නම් ඔය ලෝකෙට අයිති විදියට ආය ගලපන්න යනවා කියන එකමයි කාලයක වෙටි නේද
එමය එමය බුම් පින්සල්
වන්තරණයි අනිත් අයට අදහස් තියනවද
මේ තිරුවන් සරණේ තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක මේ නිතරම සාකච්ඡා වෙන ප්‍රශ්නයක් ඒ උන්ට මේ තාම මේ මේ ඉගෙන හරි නිවැරදි මේ අදහසක් නැති නිසාම යහන්නේ දැන් මේ ඔය සංකාර ගැන කතා කරනකොට අනිත්‍ය සංස්කාර සිරු සංස්කාර අනිත්‍යයි සිරු සංස්කාර දුක්ඛයි කියලා කියනවා ඊළඟට ධම්ම ගැන කතා කරලා තමයි මේ අනිත් අනත්ත් ගැන කියන්නේ ඒ උන්ෝක උතන ඔය සම්බන්ධයෙන් මොකද්ද ඔය කිරික කොහෙත්ම මේ පැහැදිලි ස්වභාවයක් නැහැ පොඩ්ඩක් ඒකන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද තිරුවන් සරණයි
ඔය දැන් අපිට අර දැන් ඉස්සර ඉඳන් ඔය දහම හොයනකොට තිබුණ එකක් ඔය ඒ කියන්නේ සක්කාය දිට්ඨිය නැති කරනකොට නැති වෙන්නේ අනත්ත කියලා මතයක් තිබුණා එතකොට මොකද්ද යන්නේ රූපය තියනවා ඔක අනත්තයි කියන එක කියනවා කියන්නේ තියනවා කියන අදහස නෙමෙයි ඊට වඩා ගැඹුරට ගිය අදහස. රූපේ මම කියලා ගන්න බෑ කියන අදහස. රූපං අත්තතෝ සමනුපස්සතිනේ අපි අහලා තියෙනවා. ඉතින් ඒකෙන් අනිත් පැත්තට හිතනවා මේ රූපේ මම කියලා හිතන එක නෙවෙයි. මේ රූපේ මම කියලා හිතන්නේ නැත්නම් හරිනේ. කියලා වගේ අදහසකට යනවා. ඉතින් රූපය ගැන විමසනවා. මම කිව්වේ අර තිත්තරාස ගැන විමසගෙන යනවායි කියලා තිත්තරි වෙයි. රාගියුනවා. ඉතින් රූපේ ගැන හොයාගෙන යනවා අතිත්ත ගැන හොයාගෙන යනවා අතිත්ත තියෙන හැම තැනම හොයා බලනවා ආයික කියලා අර මේක අනත්තයි අනත්තයි කියන එක දැනගත්තොත් තමයි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ කියලා අදහසක් තිබුණා. හැබැයි ඉතින් මේ ධම විමසනකොට පේනවනේ හැමතිස්සෙම දැන් අනත්ත ලක්ෂණ සූත්‍රය වේ වචනෙන්ම ගත්තා. දැන් ඒ කියන්නේ අනත්තා කියලා පටන් ගන්නවා. ඒ කියන්නේ හිතා ගන්න පුළුවන් අර ඥානයක් තියෙන ඇතනේ මේක කියන්නේ. ඒ මූලික ප්‍රකාශෙ නෙමෙයි ළඟට ඒක ආයෙ විමසන්නේ කොහොමද? ඇස අනත්තයි කියලා විමසනවද? චක්කුම් බික්කේ නිච්චං අනිච්චං ආද? ඇස නිට්ටේද අනිත්‍යද කියලා නේ ඉස්සෙල්ලා අහන්නේ. අනත්තයි කියලා නෙමෙයි නේ අහන්නේ. ඇයි ඒක අහන්නේ? ඊළඟට අනිත්‍යයි කියලා උත්තර දුන්නාට පස්සේ යමක් අනිත්‍ය නම් සැපද දුකද නේ? දුක ගැන නේ. ඒ දෙකටම උත්තර ආවට පස්සේ නේද යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම සහිත නම් ඊළඟට නේද මේ මගේ මම මගේ ආත්මය කියන එක සුදුසුද කියලා අහන්නේ දැන් සුදුසුද කියන වචනේත් අපිට මගේ ඇරිලා තියෙනවා දැන් අදුනා හිතනවා කියනවා නේ සරහන්නේ මමද මගේද මගේ ආත්මයද කියලා අහන එකනේ ප්‍රශ්න කරන්නේ දැන් ඒ එහෙම අහන එකත් සුදුසුද අනිත්‍ය දුක්ඛ තේරුම් ගත්තට පස්සේ ඔය ප්‍රශ්නේ ඊයේ දෙනවද වගේ එකක් නේ. ඒ රා සුදුසු. අර වතුරේ ඉන්න බල්ලා බඩගින්නේද දන්නේ නැහැ ඉන්නේ අහන එක සුදුසුද කියලා කිව්වා. මේ බල්ලට තේරෙන්නේ නැහැ. අපිට තේරෙනවා මේ ප්‍රශ්නේ තියෙන වැරද්ද. මේ ප්‍රශ්නේ තියෙන වැරද්ද නේද මේ පෙන්නන්නේ.
එමේ
නැගෙන්නේවත් නැහැ. ඒ ඒ ඒතර වෙනවා කියන. අවබෝධය එනවා කියන කොට. අපිට ඒ අපිට ප්‍රශ්නේ වැරද්ද නේ අපි ප්‍රශ්නෙට උත්තරේ නේ හා මේක ආත්මද අනාත්මද කියලා ප්‍රශ්නයක් හදාගෙන හිතේ ඒකට උත්තරේ හොයනවානේ අර කවුද හුවේ කටවියාපෝතේ ජෝවායෝ නැති වෙන්නේ කොහෙද කියලා හොයාගෙන මහා බ්‍රහ්මයා ළඟට යනකන් අහගෙන බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට මොකක්ද අහන්නේ ඔය ප්‍රශ්නේ ඔහොම නෙමේ අහන්න ඕන නොපිහිටන්නේ නගාද නැති වෙන්නේ කොහෙද කියන එක නොපිහිටන්නේ කියන එකට ප්‍රශ්නෙත් හදලා උත්තරෙත් දෙනවා ප්‍රශ්නේ සුදුසු නැති බව අන්න ඒක තමයි දැන් අපේ ප්‍රශ්න අහනකොට ඔය ප්‍රශ්නේ සුදුසු නැති බව තමයි ඒ ඊතර වීනේ තියෙන්නේ. එනේ ඒ ප්‍රශ්නේ මහා වැරද්දක්. අපිට ඒ වැරද්ද තේින්නේ නැහැ ඉතින් මොලි. බෑහැ නැත්තම් අර අපි නාරිනාත්ය මුලින් අහුවේ දැන්. දකින්නවා ඇහැ නැතුව කියලා අපිට නිකන් නේ ඇහැ කියන එක පණවන්න බෑ. දැන් ඇහැ අවිද්‍යාවෙන්නේ. නෑ ඇහැ කියන එකක් කියදෙන්නේ නෑ. ඈ රූප කියන එක කියදෙන්නේ නෑ. හරි. නෑ ඉතින් දකින්න නැද්ද කියන ප්‍රශ්නේ එන්නවා. කොහොම නැත්තම් දකින්න? කන කනත් කියන එක බොරුවක්, ශබ්ද කියන එකත් බොරුවක්. නෑ ඉතින් මම අනිත් පැත්තට ආනි ඇහෙන්නේ නැහැ. ඒක නැහැ කියන්න බෑ. ඒකට අපි නිගමනයකට එනවා ඇසීම තියෙනවා එපත් නැහැ. මේ කනක් නැහැ, ශබ්දෙත් නැහැ. ඉතින් ඒක ඒක වෙන්න පුළුවන් වැඩ. ඇහෙනවා කියන එකේ අර්ථය මොකක්ද? අර්ථයක් දෙන්න පුළුවන්ද මේ කනයි සද්දේ පිහිටියේ නැත්නම් ඇහෙනවා කියන එකට අර්ථයක් දෙන්න පුළුවන්ද? මොකක්ද අර්ථය? ඇහෙනවා කියන්නේ මොකක්ද? දැන් ඔකට උත්තරක් දෙනවා සමහරු. ඒ වුණාට ඒ උත්තරේ තියෙන ඒ වැරද්ද එයාට තේින්නේ නැහැ දැන්. කියන ඉතින් ඇසීම විග්‍රහ කරන්න බෑනේ, ක්‍රියාවක් නේ. උත්තර ටිකක් අපට කියන්න පුළුවන්කක් තියද? දැන් මේකත් දැක්වක්ද නැත්නම් දැනුමක්ද කියලා ඒක සියුම්. ඒ කියන්නේ අපි හිතලා ගත්ත අදහස ඔය කියන්නේ. ඒ අදහස නෙවෙයි මේ 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 පෙන්නන්න අතු කරන්නේ. ඕක දැන් මං කියන්නේ ඕක දැන් අපි ගොඩක් අයට මගේ කලින් අවුරුදු ගානක ඉඳලා ඉන්න අය දන්නවා අපි අර වැඩ පිළිවෙලක් කියලා තියෙනවා මේක බලන්න. විශේෂයෙන් කායනුපස්සනාව කියන ශරීරය ගැන බලන්නේ. දැන් ඕක මං ඔය ලේසියෙන්ම හැමෝටම කරලා බලන්න කියන එකක් තමයි දැන් මේ වෙලාවේ. දැන් අපිට ලේසියි ශරීරය නැහැ කියලා කියන එහෙම නෙමෙයි. දැන් මේ වෙලාවේ තමන් ඉන්න ඉරියව්ව දන්නවද නැද්ද කියලා ඇහුවා. මොකද හිතන්නේ මේ වෙලාවේ මොන ඉරියව්වද ඉන්නේ? වාඩි වෙලාද, හිටගෙනද, හාන්සි වෙලාද, මේ අතපය තියෙන්නේ මෙහෙමද, ඒක දන්නවද නැද්ද? ඉරියව්ව දන්නවනේ නේද?
දන්නවනේ නේද? එහෙමයි.
ඔව්. දැන් මොකද්ද ඔය ඉරියව්ව කියන්නේ? දැන් ඔබතුමා මේ වෙලාවේ වාඩි වෙලා ඉන්නවා කියලා අපි දන්නවා කියන්නේ.
ඔව් එතකොට ඉරියව්ව කියන්නේ දැන් අපි මේ පුටුවත් ශරීරයත් එක්ක ගැටෙන ස්වභාවයේ පහස ඒ එතන ස්පර්ශයක් සිදුවන ස්වභාවයෙන් ඒ අනුව තමන් හිතා ගන්න මම වාඩිලා ඉන්නයි කියලා මම ඒ කියන්නේ මට පණවා ගැනීමක් ඇත්තට මෙතන තියෙන්නේ.
එතකොට ඒ දැනීමක් අනුව පණවා ගැනීමක් නේ.
එහෙමයි.
එතකොට දැනීම් ටික ගත්තොත් දැන් ඔය දැන් මේ වෙලාවේ තියෙන දැනීම් ටික බලන්න. ඒ තැන් ටික අරන් කොල්ලේක ලකුණු කළොත් අපි හිතමු 3D එකක 2D නෙමෙයි 3D ම ලකුණු කරනවා කියලා. ඒ දැනීම් ටික දැන් ඔතන ඉරියව්ව තියෙනවද නැත්නම් ශරීරයක් තියෙනවද?
ඒක ඉතින් මෙලොවට තේරෙන්න මන්ද යක තු ටයිම්
ටිකක් විතරනේ තියෙන්නේ. අයියෝ ඔය දැනෙන්නේ කොච්චර නිකන් අපි ලෝකේ තව ඉපැත්තෙන් ගත් කොච්චර තැන් ටිකකද දැන් ස්පර්ශ ටිකක් දැනෙන්නේ නේද? ඒ දැනීම් ටික වෙන් කරලා ගත්තොත් ඔය අපි දකින ශරීරේ තියනවද?
නැහැ.
ගැනීමක්මනේ. දැන් ශරීරය කියන එක මේ මොහොතේ අත්දකින්නේ නැහැ කියන එක පේනව නේද? එතකොට මේ මොහොතේ දැනීම් ටික දැනিলাද? ඔය අපිට ශරීරයක් හැදිලා කොහොමද ශරීරයක් හැදිලා කියලා දන්නේ? දැන් කියයි නෑ නෑ මට දැනීම් ටික විතරයි ශරීරයක් නෑ කියලා. ඒ තමන් අවංක වෙන්න ඕන හොයන එකට. කොහොමද ශරීරයක් හැදුනා කියලා දන්නේ?
ඒක කියන්න බෑ ඇත්තටම
නේද? නෑ නෑ කියන්න බැරි නෑ. දැන් කියපු එක දැන් මං අහුගෙන නේද මේ වෙලාවේ මොන ඉරියව්වද ඉන්නේ කියලා.
ඔව් ඒකයි.
මම අතේ විතර උත්තරේ දෙද්දි. මං වාඩිලා ඉන්නේ කියලා නිකම්ම උත්තරේ ඇවිල්ලා නේද?
ඇවිල්ලා
එහෙම. දැන් එතකොට දැනීම එක්ක වාඩි වෙලා කියන එක හදුන්නේ නැද්ද? දැන් නුවණින් හිතන්නේ වාඩි වෙලා කියන එක කියන ශරීරයක් නැතුව ඔය ඉරියව්ව විස්තර කරන්න පුළුවන්ද? ශරීරයක් තිබුණ නැත්නම් ඉරියව්වක් විස්තර කරන්න පුළුවන්ද? අදහසක් එයිද? මං අර වතුරේ බල්ලා කියන්නේ ඒකයි. දැන් වතුරේ බල්ලා ඉන්නේ මන ඉරියව්වේද හුවන් අපිට උත්තරයක් දෙන්න පුළුවන්ද අපිට? ප්‍රශ්නේම වැරදි කියලානේ කියන්නේ. හැබැයි අර බල්ලාගේ මානසිකත්වයට ඔය බල්ලා ඉන්නේ මන ඉරියව්වේද හොද ඌ ලස්සනට කියයිනේ. හිටගෙන ඉන්නාද වාඩිලා ඉන්නාද ඉඳගෙන ඉන්නා නේද? දැන් අපිට පේන්නේ අර ඉරියව්වට අර්ථයක් ආවේ මේ ඔක්කොම හදාගෙන කියලා. ඒ අපිට කොහොමද ප්‍රශ්නේ වැරද්ද තීරෙන්නේ? ඉතින් ඉරියාපතේ කියලා හිතාගෙන ඉන්නේ මේ ඉන්න ඉරියව්ව දැනගත්තා මං හිතගෙන ඉන්නවා කියලා දැනගත්තා හරි කියලා. ඕක නෙමෙයි බුදුහාමුදුරුවෝ ගානු කොස්සනවා කියලා පෙන්නන. හැබැයි හතර ඉරියව් ගැන බලන්නත් කියන්නේ. මොකටද බලන්න කියන්නේ? ඉතර වීම සඳහා මේක තියෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. අපි හිතන්නේ මං හිතගෙන ඉන්න බව දැනගත්තා සිහිය තියෙනවා. වාඩියලා ඉන්නකොට වාඩියලා ඉන්න බව දන්නවා දෙය තවත ඕක කියලා සති ප්‍රශ්නා ඕක ඔය අන්න තීර්ථක වඩතු සති ප්‍රශ්නා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඉතර වෙන ප්‍රතිපදාව මේක ප්‍රායෝගිකව කලේ නැත්තම් මේක ගැන අදහසක් ගන්න බෑ කියන්නේ ඒකයි මේ මේ ප්‍රායෝගිකත්වයේ එකම විමසන්න දෙයක් මේ තියෙන්නේ ඒක අර තර්කයට ගියාට අපිට අහුන වෙන පැත්තක් තියෙනවා ඒක හැබැයි මේ අදහස දැනගත්තට පස්සේ තමයි ඒක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියන එක ගැන අදහසක් එන්නේ. නැත්තම් අර අපේ අදහස තහවුරු කරගන්න අපි භාවනාවයද? ආබුද්ධාන්දරෝ කියලා තියෙන හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්න බව දැනගන්න කියලා අන්නේ අදහස තහවුරු කරන්න දාගන්න. ඒකට මේ කිසිම මේ මාර්ගයකට අනුගත වීමක් වෙන්නේ නැහැ. ඒකයි මේකේ අර දර්ශනය පිළිසිතු වෙන්න ඕන කියන්නේ. සුතය නිරවුල් වෙන්න ඕන කියන්නේ. දැන් අහපු දේ අපිට ඕන විදිහට තේරුමක් දාගත්තට කවදාවත් මාර්ගයක් උපදින්නේ නැහැ. අහපු දේ නිරවුල් වෙන්න ඕන. බුදුහාමුදුරෝ කියපු විදිහටම ඇහෙන්න කම් මේක නිරවුල් වෙන්න ඕනේ. ඒ තෙතන වරද්ද ගත්තොත් ආයේ ඔක්කොම වැරදිලා ඉවරයි. අයි මේ ආයේ සාකච්ඡා කර කර බණ අහන්න සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒක මංගල කරුණ. ඕක නැතුව මේ තනියෙන් තනමන්ට වැටෙනවා කියන තැනින් යන්න පුළුවන් එකක් නෙවෙයි. මම කියන්න හදපු අදහස ඒ උපමාවෙන් තේරුණාද නැහැ. ඒක වඩපු අයට නම් ඒක හොඳට පැහැදිලි ඇති. කය ගැන බලපු අය දරු ගානේ මන් සක්මන් භාවනාවේදී මේක පුරුදු කරන්න කියන එක එක ඉරියව් වෙදී සැරෙන් සැරේ බලන්න තමන් ඉන්න ඉරියව්. ආංශ වෙලා ඉන්නකොට ඇස් දෙක පියාගෙන බලන්න දැන් ශරීරේ මොන ඉරියව්ද? ආංශ වෙලා තින් කොහමද ඔක දන්නේ? කියන එක විමසන්න. ඒ විමසනකොට තේන්න ගන්නවා මේ අපි මොකද්ද මේ කරලා තියෙන බොරුව කියන්නේ. අර වතුරේ බල්ලෙක් හදාගෙන ඌ ගැන විස්තර ටික නෙමෙයි මෙච්චර කල් කතා කරලා තියෙන්නේ. කියලා අනේ ඒ කතා කරපු එකේම මේ අදහසේම ප්‍රශ්න කරපු අදහසේම දහම කියපු එකේ වැරද්ද නිකන් යන්තම් තේන්න ගනි මේක කොට තමයි මේ මොකද්ද මේ කියන්නේ මේ ස්වාමීන් වහන්සේට නැත්තම් මේක තේරෙන්නේ නැහැ ඔච්චර ඇහුවත් තේරෙන්නේ නැහැ අපේ අර්ථයකට ගලපන එකෙන් අහනකන් මේක තේරෙන්නේ නැහැ ඔච්චර කිව්වත් අනිත් පැත්තට අහනකොට ඕක නෙමෙයි මේ කියන්නේ කියලා තමයි කියන්නේ. ප්‍රශ්න තියෙනවද තෙරුවන් සරණයි?
තෙරුවන් සරණයි මේ පොඩි ප්‍රශ්නයක් අහන්න කිව්වා. මේ දැන් ওই සාමිවාසලා කියනවනේ අර මේ දැන් අර එකලොස් ආකාරයට වැටෙන්නේ නැතුව අපි දැන් ওই ගිය සති සාකච්ඡාවේ කිව්වනේ මේ දැන් කියන්නේ 11 සාකච්ඡාවට නැතුව මේ අපි ගියමු කර විතර්කයක් කියලා දැනගන්නවා කියන එක. ගත්තත් මොකක් හරි කමක් නැහැ. එතකොට දැන් ඕක නිකන් try කර ප්‍රායෝගික ජීවිතේ ඕක කරන්න එපා කොහොම හරි. එතකොට ඒක කරනකොට මේ දැන් අපි නිකන් මෙහෙම දෙයක් කියතුනා දැන් අර කාලයකට වැටෙන්නේ නැතුව මේ දැන් අපි මාළුක පුත්තු විශ්ව කියව එක අපි ඇලුණු සිතින් විදිනවා කියලා කියමු. ඇලුණු සිතින් විදින බව දැන ගැනීම තමයි නළුණු සිතින් විදීම. ඒක තමයි නිරදසීය කියලානේ හාමුදුරු කියන්නේ. එතකොට දැන් ඒක මේ වගේ කියලා හිතනවා ඒක හරියදන්නේ නැහැ. දැන් අපි කියමුකෝ බල්ලා වතුර දිහා දකින්නකොට අර බල්ලා බුරන කතාව තියෙනවානේ. ඒක අපි ගත්තොත් දැන් අපිට ඒක හීනකින්වත් හිතෙන්නේ නැහැනේ. අපි බලනකොටම ඒක මොඩකමක් කියලා දකින්නවානේ. ආන් ඒ වගේ ලෙවල් එකෙන් මේ හැම එකම දැන් අපි කියමු දැන් මේක මේ වටපත නෙමේ, මේක අපි කියමුකෝ මේක මේ පොල් ගහ නෙමේ කොස් ගහ කියලා අපි පොඩි කාලේ මේකට ගත්තොත් ඒක කොස් ගහ විදිහටනේ පේන්නේ. ඒතකොට අපිට හීනකින්වත් මේක පොල් ගහ කියලා හිතෙන්නේ නැහැනේ. බලනකොටම මේක පොල් ගහ නෙමේ කොස් ගහ. එතකොට ආන් ඒ වගේ දෙයකට ඊයගෙනා වගේ තේරෙනවා නේද සර්? එතකොට ඒක පොඩ්ඩක් සර්ගේ අයිඩියා පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? තේරුණාද දැන් කිව්වද?
මෙහෙමයි. ඔය වගේ ඒවා මං කියන්නේ ඔහොමම විමස යන්න ඕන. මොකද ඔය මේකෙන් දකින්න පුළුවන් දෙහෙද කියන එක නෙමෙයි. ඔය හැම එකෙන්ම මේ විමසන ගතියෙන් අපේ ප්‍රඥාව වැඩෙනවා.
ඔව්.
ඒ විමසන ගතිය. ඒක මතු වෙන්න ඕන. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔක දැන් ඒක මං කියන්නේ මෙහෙමයි. දැන් අර ඒක ආයට බණ කියන්නේ එක එක ಜಾති ඒවනේ.
ඔව්.
අපි හොයන ඒවා නෙවෙයි මේ කියන්නේ. හැබැයි ඒ කියනකොට එයා අවබෝධ කරගන්නවනේ.
ඔව්.
අර කුඹුරු ගවිතන් කරලා හැටි කිව්වහන් ඒකෙන් අවබෝධ කරගන්න. මම නැවතිලා කිව්වහන් මේ යනවා නවතිනවා කියන එකෙන් ඒකෙන් අවබෝධ කරගන්න. අර ඉදි කැල්ලක් තිය දාන්න දීලා රජව දැන් ඔය අපි කියන බර වචන කියනවාද එතන?
නැහැ.
අපිට තමයි මේකට ගලප බලන්න ඕනංගම තියෙන්නේ. මේ ප්‍රායෝගිකත්වය නිවැරදි අපි විමසන්නේ. මොකද ප්‍රායෝගිකත්වයේ වැරද්ද අපිට පේන්නේ. වැරද්ද කියන්නේ වැරද්ද මේක වැරදි කියන එක නෙමෙයි. එතන ප්‍රශ්නේ මතුවෙනවා. මේක එක්ක තියෙනවා. එතකොට මම හිතන්නේ ඔයගොල්ලෝ අහන්නේ ඇති අර පිටිගල ආමඳුරන්ගේ ලස්සන බණක් මේ ළඟදිශේ ආවිලා තිබුණා. ඇත්තට මම ඕක අවුරුදු ගානකට කලින් මම හිතන්නේ 2005 6 විතර ඇවිල්ලා භාවනා යෝගීව ඉන්නකොට උත්තර ආරණ එක අපිට හදිස්සියේ වන මහානායක ස්වාමීන් වහන්සේලා දෙනමක් විතර අපි දැන් අය භාවනා කර කර ඉන්නකොට එදා පොවේ දවසේ කට්ටිය ඇවිල්ලා අපිට කරගන්න බැරි වුණා නේ කාමදුරෙන් කරා දැන් පොය දවසේ බණ තියෙනවා අපි පොඩ්ඩක් අහන්න බලමු දැන් රේඩියෝ එකක්වත් තිබුණා හැබැයි ආයෙත් අහන්න අහන්නේ කොහොමද මම අර පොඩ්ඩක් වයර් ටිකක් සමුණගත්තා අහන්න පුළුවන්කම තියෙනවා ඒ කාලේ අද වගේ මේ හැමදාම බණ නැහැ ඉරිදායි බදාදායි විතරයි බණ ගියේ එක සේවක විතරයි ඒකේ ඒකත් අර රේඩියෝ එකේ ටීවී වල බණ නැහැ කොහොමද මම ඉතින් ඔය බං අපි එදා ගියාම දැන් අපි අටට එහෙනම් එන්නම් කියලා මම අනිත් අපි තාත්තට රෝහලවන් කරනේම කරලා ඒ වෙලාවට ගියාම යාම් සංගරේ වාරා මුණගෙන රහත් දෙනකොට අපිට දැන් අටට පහක් විතර තියෙද්දි අපි එතෙන්ට ගියේ දැන් තේරෙනවා මේ බණක් තිබිලා ඉවර වෙලා. ඉවර කරගෙන ගිහින් ඔය කට්ටියට ප්‍රශ්න අහන්න හොඳ වෙලාවක වෙලාවක් දුන්නා. ඊට පස්සේ බණ ගියා. මොකද වෙලා තිබුණේ මේ අර වෙනදා 8ට තිබුණාට එදා පොය දවසේ හින්දා වෙලාව වෙනස් කරලා 7 ඉඳන් බණ තිබිලා තියෙනවා 8 වෙනකන්. හැබැයි වෙනසකට තිබුණා තව පැයක් හපු අයට ටෙලිෆෝන් එකෙන් ප්‍රශ්න කරන්න. ඉතින් එතෙන්දී අර මං කියුවා හරි බණ ඇහගෙන එතකොට කරන්නේ ඔය ප්‍රශ්න ටිකට අහගෙන ඉන්න එකට ස්වාමීන් වහන්සේලා දෙනමක් හිටියා උත්තර දෙන්න මේ අම්මසෙන් කිව්වත් කමන්නේ නැහැ මං කරනවා කිව්වනේ පිටිගලා අඳුරෝ අනිත් ආමුදුර හිටියේ සුදස්සන ආමුදුර ඒ දෙන්න එතකොට මේ කවුරුවත් දන්නේ නැහැ මෙහෙම ආමුදුරුවරු ඉන්නවා කියලාවත් මේ මේ දෙනමගේ නම ඇහුණා මේ අනුරාධපුරයේ පැත්තේ මේ නම හිමා කියන එක විතරක් මට ඇහුණා. ඒකේ දැන් උත්තර දෙනකොට විශේෂයෙන් මේ පිටිකල හම්බුරු මොනවාරෝ මේ පබයක් ගැන කිය කියා මේ තමයි උත්තර ටික දෙන්නේ. එතෙන්දි මට තේරුණා මේ වෙනදා මෙච්චර කල් දැනගෙන හිටිය පටිච්ච සමුප්පාදේවත් මොකක්වත් නෙමෙයි මේ මේ ඊට වඩා වෙනස් දෙයක් මේ පෙන්වනවා කියන එක තේරුණා. ඉතින් මට ඒක මතක් වුණා ඇත්තටම මේ මේ අර ඒ පඹයගේ උදාහරණේ අරන් කියපු බණෙන් තමයි මට උන්වහන්සේ හම්බ වෙන්න හිතුනේ. මට ඉතින් සාමාන්‍යයෙන් හිතුණාම උන්වහන්සේලා ළඟටම ඇවිල්ලා හම්බ වෙන ගතියක් තියෙනවා. ඊට සතියක් යන්න කලින් අපේ ගෙවල් ළඟටම ඇවිල්ලා මට උන්වහන්සේ මුණ ගැහුණා. මේ ඉතින් දැන් ඒ බණෙන් මට තේරුණා මේ මහා පරාසයක් විවෘත කරනවා. මෙච්චර කල් නොතිබුණත් ඇත්තා. ඉතින් මම ඒක මේ අසංකත කියන්න හිතුනේ. දැන් සමහරෙකුට ඕක නිකම් මොකද්ද අර පඹේ තියෙන තැන මිනිස්සෙක් කියන එක. හැබැයි ඒකේ මම දකිනවා මේ නිවන් අවබෝධ කරගන්න කම් අවශ්‍ය ධර්මතාවය තියෙනවා දකින්න පුළුවන් කියන අතට ඒ උපමාවේ ගන්න ඕන අදහස ගන්න ඕන. මම අර පතුරේ බල්ලගේ එක කිව්වට අමාරුට තේරෙන්නේ නැහැ. මේ හැමතරම් බල්ලෙක් ගැන කතා කරන්නේ කියලා අහනවා. අදහස ඒක ගන්න ඒ දකින තමන්ගේ පැත්තේ වැඩුණොත් විතරයි මේ කියන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ. නැත්තයි හිතන්නේ අර විද්‍යාවේ මේක හදාගෙන නේ ඕකද කියන්නේ. ඕකට යමට බල්ලෙක් කතා. ඉතින් ඔය ලෝකෙට අයිති අදහසෙන් එහාට ගිය මේ පටිච්ච සමුප්පාදෙම තේරුම් ගන්න පුළුවන් ටික තියනවා. ඒක ඉතින් ඒක අහු වෙන ගණාට තමයි අහු වෙන්නේ. ඒ වගේ අර දැන් ඔයකේ නම් එක කොස් ගහක් දාන්න ගහද්ද ඔය වෙන් වීමෙන් සමහර විට අපිට ඒක බලන දැන් උපමාවක් කියන්නේ යම්කිසි අර්ථයක් නිසා උපමාව නෙවෙයි. පතනාඹ ගහද කොස් ගහද කියන කතාව නෙවෙයි මේ කියන්නේ. ඊට වඩා මහා ගැඹුරක්. ඒ ගැඹුර දැන් විදිහට කිව්වොත් මම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඊතර වීමක්නේ. අනේ ඊතර වීම දක්වා යන්න පුළුවන් ටික ඔය හැම එකේම තියෙනවා. අපි හැම එකේම කියන්නේ අපේ ඕනම අත්දැකීමක මේ කියනවා. මේ ආයතන හයෙන් ඕන එකක් වෙන්න පුළුවන්. ඒක ඔය ඔක්කොගෙම තියෙන එකම ධර්මතාවයක්. හැබැයි අපිට ඒක දෙන්නේ නැහැ. අපේ මෝඩකම හින්දා දෙන්නේ. ඒ ඕනම ආරමුණක් විදර්ශන ආරමුණක් කියලා අහලා ඉතින් ඒ දකින්න පුළුවන් කෙනා. දැන් ඒ දකින්න ඕන කෝණය මොකද්ද කියන තැන තමයි අපිට ගැටලුව තියෙන්නේ. ඒක පේන්න. ඒකයි මේ බුදු කෙනෙක් පෙන්වන්නේ පෙර නොයසු නොයසු විරු දහම. මේ නිකං අයට නෙමෙයි. සත්‍ය හොයන උපරිමයට ගියාට අහු නොවන පැත්තක් පෙන්වලා දෙන්න තමයි බුදු කෙනෙක් පහළ. එතෙන්දි තමයි මං කිව්වේ සමහර විට අර අනිත් අය සිටිය මත දැන ගැනීම අපිට උදව් වෙනවා. අපි ඉන්නේ ඔතන නේද? එතනින් එහාට දෙයක් නෙමෙයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. ඊතර වීම කියන එක. කියන්නේ අරූපාවචර ධ්‍යාන වඩපු අයටත් නොපෙනුන පැත්තක් නෙමෙයි කියා දෙන්නේ. අපි ඉතින් බොහොම ලේසියෙන් ඒගොල්ලෝ පහත් කරලා දානවා මිත්‍යා දෘෂ්ටිකේ නෑ. ඒගොල්ලෝ අපිට වඩා ගොඩාක් සත්‍ය හොයපු අය. ඒ සත්‍ය හොයන ගතිය තිබුණා නම් ධර්ම ඇහෙනකොටම අවබෝධ
කරගන්න.
ඊළඟදී මං හිතන්නේ අනමදස්සන් වහන්සේත් මතක් කරනවා වගේ මට ඇහුණා. දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම ධර්මයේ දේශනා කරන්න හිතුවේ කාටද? එයාලා තියනනේ යාලාර කාලා. දෙකාරම් පුත්. අපි නිකන් බලන්නේ. ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකේන. නැහැ ධර්ම අවබෝධ කරන්න ශක්තිය උපරිමයට තිබුණා ඒගොල්ලෝ. හරි. එතකොට මේ ඉර දැන් අපේ ඒ ශක්තියෙන් යන්තම් අංශු මාත්‍රයක්වත් තියනවද කියන තැන අපි බලන්න ඕනේ. ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටික කියන එක නෙවෙයි. ඒගොල්ලන්ට ධර්ම ඇහුන්නේ නැහැ. ඇහුණා නම් මේ බාහ්‍ය දාරුචි කියලා වගේ තමයි කියලා මේ කියන්නේ. අපිට මේ ඇහිලා ඇහිලා තාම මේ කොතනද ඉන්නේ කියන එකත් එක්ක අර මේ එහෙම හිතන්න දැන් අර ඔයා අහපු එකේදී මට කියන්න තියෙන්නේ ඔය මේකෙන් දකින්න පුළුවන්ද බැයිද කියන එක නෙමෙයි. ඔතන අපේ දකින කෝණේ වෙනස් වෙනවද නැද්ද කියන තැනයි මේ මේ ගැටලුව තියෙන්නේ. අපිට දැන් ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි හරි කියනකොට දැන් අපි ඔක බලන්නේ ඇසට අර්ථයක් දාගෙන අනිත්‍යට අර්ථයක් දාගෙන ඒ දෙක ගලපනවද? නැත්නම් මේ ඇහෙන එක අනුව අනිත්‍යත්වයට විමසනවද? අපේ අර්ථය දාගෙන විමසුවත් අර දහම අපේ එකක් කරගත්තා ඉවරයි. දහමට අනුගත වෙන්න බෑ. හැබැයි සානිත්‍ය කියන්නේ දහම තමයි. ඇස අනාත්මයි කියන්නේ දහම තමයි. ඒකට අපිට වරදින තැන තමයි අපේ අදහස උතෙන්ට දාගන්න. ඇස කියන්නේ මේකයි අනත්ත කියන්නේ මේකයි කියලා දාගෙන බලන්න ගියොත් අර කියන එකට කිට්ටු වෙන්නවත් බෑ. ඒ කොහොනේ වෙනස් වෙන්නේ? එතකොට අර දැන් බල්ලගේ මානසිකත්වයේ ඉඳගෙන වතුරේ ඉන්න බල්ලගෙන කොච්චර හොයන්න ගියත් දැන් අපෙන් අහගෙන හොයන හැටිත් අහගෙන එයා අර දකින කොහොනේ වෙනස් කරගත්තේ නැත්නම් කවදාවත් ඇත්තට කිට්ටු වෙන්න බෑ. එකනේ අපි ඔතන බල්ලෙක් කිව්වත් එයා දාගන්න අර බල්ලට සාපේක්ෂව නැහැ කියන්නේ. ආමං බොරුවක්. බොරුවට හදාගත්තු බල්ලෙක් නේ කියන එකක් හොයනවා මේකත් ඒත් ඇත්ත හොයනවා නේද? ඒකට අපි ඇහැගෙන නාය ඇහැ අවිද්‍යාවෙන් අවිද්‍යාවෙන් හදාගත්තු ඇහැ කියන එකක් දාගෙන ඒක දාගන්න. ඒක නෙවෙයි මේ කියන්නේ. ඊතර වේදවා කියනකොට ඊට වඩා වෙනස් නේ. සාමාන්‍ය අදහස ගත්තා. ඒක ගැන කතා කරන්නම බැරි තත්ත්වයක් නේ අපි අර දැන් උපමාවෙන් ගන්න කියන්නේ. දැන් ඕක මම දවසක් විස්තර කළා අර මිරිඟුව කියන්නේ මොකද්ද? දැන් අපි මිරිඟුව නොදන්න කෙනෙකුට මිරිඟුව විස්තර කරන්නේ කොහොමද කියලා හිතන්න අසංක කොහොමද කියන්නේ?
ඈත වතුර වගේ පේනවා. ඉතින් අවුව තියෙන වෙලාවක රිෆ්ලෙක්ට් වෙන එක නෙන්නේ ඇත්ත කතාව.
ඉතින් හරි ඒක දැන් ඔයාට ඇත්ත කතාවනේ. දැන් ඔයා මිරිඟුව නොදන්න පොඩි ළමෙක්ව අපි හිතමු මේ අපිට ඒ වගේ තැනකට යන්නත් පුළුවන් කියලා. ඇතවත් වගේ පේන. හරි. දැන් මොකද්ද ලේසිම විදිහ මිරිඟුව මොකද්ද කියලා එයා අහලම නැහැ. මිරිඟුව කියන වචනේ අහලත්
එයාට තැනට ගිහිල්ලා පෙන්නනවා. පෙන්නපුවාම පේනවා. ඊට පස්සේ ඒ පෙන්න මේ පෙනිච්ච තැනට ගියහම මොකවත් නැහැ කියලා පෙන්නනවා. එක්කගෙන ගිහිල්ලා ඒක තමයි හොඳම ක්‍රමය.
එක්ක යන්න කලින් මිරිඟුව කියන්නේ මොකද්ද කියන්න වෙනවනේ.
ඔව් වතුර වගේ පේන එක කතන්දර කියන්න වෙනව නේද?
ඊට පෙන්නන්න අන්න අරකට තමයි මිරිඟුව කියන්නේ
කියලානේ. ඔව්. ඊට පස්සේ ඊළඟට කියන්නේ ඒ මොකද්ද කියලා. ඒක වත්ම කියලා කියනදත් ඒ කතන්දරේ කියනදත් එනවා. මේ වගේ වට කියන්නේ වතුර කියන්නේ
කතන්දරේ. දැන් අපි ඈත වතුර වගේ පේන එකනේ පෙන්නන්නේ. දැන් යා අපි කතන්දරේ කියනවා මොකද්ද කියන්නේ? ඔතන වතුර වගේ පෙන්වනට ඔතෙන්ට ගියොත් වතුර නැහැ.
හරි. වතුර නැහැ.
ඕන්නම් ඔයා කිව්වා වගේ ඊළඟට එතෙන්ට එක ගිහිනුත් පෙන්නනවා. ලොන්. ඔය දෙකම කළා වගේ යන්නකො.
ඔව්.
හරි.
ඔව්.
දැන් එයා මිරිඟුව කියන එක තව කෙනෙකුට කියා දෙන්නේ කොහොමද කියලා හිතන්. එයා දැනගත්තුනේ.
ඔව් සස් සමහරට මගේ ලයිට් එක යටට ලයිට් යන හැම
එතන මං හිතුවේ.
ඔව්.
යත් ඔයා පී කියපු වචන ටිකම කියයි.
ඔව්.
හරි. හැබැයි ඉන්න අදහස මිරිඟුව කියන්නේ මේකයි කියලා දැන් අදහසක් දාගන්නවනේ.
ඔව්.
ඒ දයා ගැනීම තුලම මිරිඟුව කියන අදහස එයාට ගිහින්නේ
නැහැ.
ඒ කියන්නේ එයාට කවදාවත් වතුර නැතුව ඒ කියන්නේ මිරිඟුව විස්තර කරන්න නම් වතුර අවශ්‍යම වෙනවා.
අවශ්‍යම.
වතුර වගේ පේන්නම ඕන ඒක බොරුවක් කියන එක කියන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ මොකද්ද මිරිඟුවට උපමා කළේ? සංඥාව. දැන් සංඥාව ගැන විස්තර කරන්න වතුර තියෙන්නම ඕනද?
නෑනේ.
දැන් අරයට මිරිංගුව විස්තර කරන්න වතුර නැතුව පුළුවන් වෙයි.
ඔව්. යාට මිරිංගුව විස්තර කරන්න වතුර නැතුව බෑ.
වතුර නැතුව බෑ. වතුර වගේ පේන තැනක වතුර නැති වෙන්න ඕන නේද? ගිහින් බැලුවාන් අව වතුර හම්බන වෙන්න ඕන නේද මිරිංගුව ගැන.
ඔව්.
ඒ කියන්නේ දැන් මිරිංගුව කියලා දැනගන්නකොට මිරිංගු ස්වභාවය මේකයි කියලා හදාගත්තා නම් මිරිංගුව කියන එක අහුවෙලා නැහැ. තේරෙනවා.
ඔව්.
මිරිංගුව කියන එකේ අර්ථය අහු වෙලා නැහැ. හැබැයි මිරිංගුව කියන එකේ අර්ථය අහු වුණා නම් වතුර තියෙන තැනක විතරද මිරිංගුව විස්තර කරන්න පුළුවන්?
නැහැ. කොහොමවත් විස්තර කරන්න පුළුවන් වතුර අවශ්‍ය නැහැ ඒකට.
වතුර අවශ්‍ය නැහැ. ඕනම සංඥාවක් එන තැනක ඔන්න මිරිංගුව කියලා පෙන්වන්න පුළුවන් සංඥාව මිරිංගුව කියලා දැක්ක තැනක්.
දැක්කද?
එයාට මිරිංගුවේ අර්ථයක් ඕනේ
නැහැ. ඔව්.
එනවාට කොස් ගහක් පෙනුනත් එකයි අඹ ගහක් පෙනුනත් එකයි. ඔතන සංඥාව මිරිඟුව කියන එක ඒ කියන්නේ අපේ පැත්තේ අර්ථ ඥානෙට ආවනම් ඔය අරමුණෙන් නෙමෙයි ඒක විස්තර වෙන්නේ. තේරෙනවද?
ඒක හරි. මට දැන් මම ඇත්තටම ඇහුව ප්‍රශ්න තමයි මේ දැන් එහෙම අපි අර ඇලුණු සිතින් නිදිනවනේ. දැන් කියන්නේ එහෙමනේ. දැන් මාළකපුත්සු
ඒක බලන කෝණේ මම මේ කියන්නේ ඇලුන සිතෙන් විඳිනවා නොඇලුන සිතෙන් විඳිනවා කියන එකනේ ප්‍රශ්නේ.
ඔව්. ඒක තමයි. ඒක ඇත්තටම කෝණේ මට පැහැදිලි. දැන් ඒ කෝණේ බලනකොට දැන් අර මම කියපු කෝණේ
බලනකොට අපි බලන විදිහ මෙන්න මේකයි වෙන්නේ.
ඔව්.
අන්තසිතින් කියන එකට අපිට අර්ථයක් තියෙනවා. නොඇලෙන සිතෙන් කියන එකටත් අර්ථයක් තියෙනවා.
ඔව්. හරි
ඉන්නට විඳිනවා කියන එකටත් අර්ථයක්
තියෙනවා. අර්ථයක් තියෙනවා. ඔව්.
ඉතින් අර්ථයක් තියෙනවානේ.
ඔව් අර්ථ තුනක් තියෙනවා.
ඔන්න ඔය අර්ථේ වැටිලා ඕක ගැන බලන තාක්කල්
මොකම බලන්න බෑ.
දෙත කිට්ටු වෙන්න බෑ. මොකද මේ බලන කෝණේ වැරදි.
මොනවාද?
කියන්නේ ඇලුනසිත කියන එකටත් අපිට අදහසක් තියෙනවා නම් නොඇලුනසිතට කියන එකටත් අදහසක් තියෙනවා නම් මේක කවදාවත් අල්ලන්න බෑ. මොකද අපි අර මිරිංගුව වතුරෙන් විස්තර කරන්න යනවා වගේ වැඩක් ඔය කරන්නේ
නැහැ. ඔව්.
ඇයි මේ කියන එක බොරුත් නිවි. ඔන්න උතන යෝගේ පැටලේ නැතන.
ඔව්.
ඒ කියන වචන ටිකේ කිසිම වැරද්දකුත්
නැහැ. නෑ නෑ.
දැන් ලුණු රහ කියන්නේ පිට නෙවෙයි කියන එක කිසිම වරදක් නැහැ.
නෑ.
හැබැයි අපි තිත්තෙන් ඕක හොයන්න යන තාක්කල් හම්බ වෙනවද?
හම්බ වෙන්නේ නැහැ. ඒක හරියන්නේ.
කොට ඇලුන සිතයි නොඇලුන සිතයි කියන එක අපි දාගෙනනේ දැන් හොයන්න
යන්නේ. ඔව්.
ඇලුන සිත මේකයි නොඇලුන සිත මේකයි කියලා අපිට අර්ථයක් තියනවා නේද?
ඔව්.
ඔයා අර්ථයෙන් බලන තාක්කල් ඔයාට ඕක අහුවෙන්නේ.
දැන් එතකොට දැන් ඒක තමයි. දැන් අපි කියමුකෝ දැන් එහෙම හිතන්නේ නැහැ. ඇලුන සිතෙන් විඳිනවා නොඇලුන සිතෙන් විඳිනවා කියලා එහෙම හිතනව නෙමෙයි. දැන් අපි දැක් මට දැන් මට මේ හිතිච්ච දෙයක් කියන්නේ දැන් එහෙම try කර ඉන්නකොට හිතිච්ච දෙයක් දැන් ඇත්තටම දැන් අපි කියමුකෝ අර මම ඉස්සෙල්ලා වගේ මෙහෙම ඔය වගේ ගත්තාම අර මිරිඟුව නැතුව වතුර නැතුව මිනුගු කියන්නේ නැහැ වගේ අර්ථ එන්න බලනවා. එහෙම නැතුව මම මේ කියන්නේ දැන් ඇත්තටම මේ අර බලන කොටම කියලා නිකන් මේක මෙහෙම කියලා හරි දන්නේ නැහැ. බලන කොටම මේක මේ අපිට මෙවුනොත් මොකක් හරි බලන කොටම මේක මේ සාමාන්‍ය බැලීමක් තමයි කියලා දැනගෙන බලන්නේ. ඒ කියන්නේ විඥානයයි ප්‍රඥාවයි වෙන් කරන්න බෑනේ. එතකොට ඒ වගේ දැන් ඒ එහෙම කියලා අහලා තිනවා මම. ඉතින් විඥානේ ප්‍රඥාව වෙන් කරන්න බෑ වගේ විඥාණයෙන් දැනගන්න එක වෙන්නේ කිසිම මේකක් නැතුව මේ සිනාරියෝ එක මේ විදිහටම පේනවා. හැබැයි මම වෙනම දැනගන්න ඕනේ මේක එහෙමම මේක දැන් අපි කියමුකෝ ඉස්සර පොල් ගහ කියපකට දැන් පොල් ගහ කොස් ගහ වචන ගන්න ඉත්තු තුර මිනුදු වචන ගන්න නැතුව මම මේ කියන්නේ යටාර්ථය. ඉස්සර පොල් ගහ කියපක කොස් ගහ කියලාමයි පේන්නේ බලනකොට. හැබැයි මේ බලනකොටම කොස් ගහ කියලා පේන්නේ. එතකොට දැන් අර අන්න ඒ වගේ දෙයක් මම අහන්නේ. එතකොට දැන් එතකොට හරියට සිහියෙන්ම බලනකොට දැන් මේ හරි ප්‍රඥාවයි හරි ධර්ම කරුණ තියෙනවනේ. දැන් ඒ ධර්ම කරුණ ගන්නෑ. ධර්ම කරුණ පත්තියන් වෙලා ඇඟට පත්තියන් වෙලා ඉන්නවා. බලනකොටම පේන්නේ කොස් ගහ ඉස්සර දැක කොස් ගහ පොල් ගහ විදියට. මම එහෙම ගත්තේ අර මිරුගි වචනයක් නෙමෙයි. අන්න එහෙම දෙයක්
කියනවා. හදන අදහස මම හිතන්නේ මට තේරෙනවා. මොකද දැන් අපේ මම උදාහරණයක් කියන්නම්කෝ. මම කිව්වනේ අර දැන් අදින දවස්වල මේ අහගෙන ප්‍රායෝගිකව කරපු කෙනෙක් හිටියා. ඔව්. එයා සක්මන් භාවනාවේදී මම කිව්වා ඔය දැනීම දිහා විතරක් බලාගෙන යන්න. ඉතින් මෙයා මේක 24 hours කරන්න උත්සාහ කළා ඇත්තට. හරි. බොහොම සිහිය වඩන කෙනෙක්. එයා ප්‍රායෝගිකව කරද්දී එක වෙලාවක කියපු අත්දැකීමක් මේක නෑ යා උදේට හවසට ඇවිදින්න යනකොට මේක බලනවා දිගට. දැන් එතකොට මේ දැනීම කියන එක විතරයි දැන්
තියෙන්නේ.
කියන එකවත් නෑ. කකුල දැන් සපත්තු දාගෙන යන්නේ මන සපත්තු වල කියන එකත් නෑ. ඊළඟට මෙයා බලන්න ගත්තා මේ සපත්තුව මාරු කරලා. දැන් එයා දන්නවනේ මේ සපත්තුව දාගෙනයි ඇවිදින්නේ කියන එක. එතකොට අර දැනීමක මේ සපත්තුව කියන එක එනවා. දැන් මෙයා උදාහරණයක් විදිහට දැන් සෙරෙප්පු දාගෙන ඇවිදිනවා කියලා නිකන් හිතන්න ගත්තා. හරි. ඇත්තටම සපත්තුව දාගෙන යන්නේ.
ඔව්.
එතකොට දැන් මේ දැනීම එක්ක එයාට සෙරෙප්පුවම
වෙන්නේ.
ඔව්. අර වාස් කොස් ගහට අඹ ගහ කිව්වා වගේ
පුරුදු කරලා ඒක මවණ එක වෙනස් කරගන්න.
ඔව්. පුරුදු කරලා දැන් එයා ඊළඟට ඕක අනිත් අයටත් බැලුවා, Tamanටත් බැලුවා. මේ හිතන හිතන එක ලස්සනට මවලා පෙන්නනවා ඊළඟට.
ඔව්.
මනුස්ස ශරීරේ මනුස්ස කකුල කියන එක අපි වඳුරෙක්ගේ කකුලක් කරන්න පුළුවන්, බල්ලෙක්ගේ කකුලක් කරන්න පුළුවන්, මේ ශරීරෙත් වෙනස් කරන්න පුළුවන්. ඇත්තටම ඒක හරියටම ඔක බලාගෙන යනකොට ඒකම අත්දකින්න පුළුවන්. මේ හිත කරන මායාව.
ඒක නම් හරියටම හරි තමයි.
හරි.
හරි.
දැන් එතන හැබැයි අර ඒක ලොකු දියුණුවක්. ඒ වුණාට තාම අපිට නොපෙනෙන පැත්තක් තියෙනවා දැන්. දැනීම කියන එක දැනගන්නවනේ.
ඔව් දැනීම කියන එක දැනගන්න.
අර මොනව නැති වුණත් දැන් වාගේ කේ ගත්තොත් දැනීම කියන එක මොකුත් වෙලා නැහැනේ.
ඔව්.
දැනීම එක එන මත එන අදහස තමයි ඔය වෙනස් වෙන්නේ. තේරෙනවද?
ඔව් හැබැයි
ඉස්සෙල්ලා පොල් ගහක් දැන් අඹ ගහක්. හැබැයි ඔය දැන්
ඔව් එහෙම නෙමෙයි දැන්. ඒක ඒ දැන් ඔය ලෙවල් එක නෙමෙයි මං කියන්නේ දැන්. එහෙම කාලයක් තිස්සේ එහෙම කරලා අරක පොල් ගහ කොස් ගහ කර ගන්නවා කියන එක නෙමෙයි. දැන් ඒක වෙන්නේ අර ධර්ම කරුණත්
එක්ක. ඒකට වෙනවනේ එතකොට.
නෑ බුදුහාමුදුරු කියපු ධර්ම කරුණ තියෙනවනේ. ඒක තමයි නොවලොසිතින් නිදුපුවාම නිවන ළඟයි නිවන ළඟයි. ඒ ධර්ම කරුණේ තමයි පත්‍යං විච්ච එක. ඒ පත්‍යං විච්ච එකත් එක්ක තමයි මේ ධර්ම කරුණ මේ වෙන්නේ. ඒ කියන්නේ අර වගේ අවිද්‍යාවෙන් මේ එන දෙයක් නෙමෙයි. අර විදිහට ඕන එක පුරුදු කරලා ගන්න පුළුවන්නේ. දැන් ඔය කිව්වේ වඳුරු කකුලක් හරි මොකක් හරි ඕන එකක් එහෙම පුරුදු කරලා ප්‍රතිති ගන්න පුළුවන්. එහෙම දැනීමක් නෙමෙයි.
මම තව ටිකක් අහන්නම්කො. එහෙම දැනීමක් නෙවෙයි. දැන් නොයලුනින් දැනීම කියන තැන මේවා දැන් බලන්නේ.
ඔව්.
හරි ඕක අඹ ගහද පොල් ගහද කියන කතාව නෙමෙයිනේ මෙතන ඕන වෙන්නේ.
නෑ නොයලුනු සිතින් දැනීම නෙවෙයි. ඇලුනු සිතින් විඳිනවා කියන එක මේ සිහියෙන් දකිනවා කියන කාරණේ තමයි මේ විදිහට වෙනවා කියලා කියන්නේ මම. ඇලුනු සිතින් විඳිනවා කියන එක සිහියෙන් සිහිය කියන්නේ ඇලුන සිතින් ඉඳන් කියන එක ධර්ම කරුණත් එක්ක දැන ගැනීම තමයි මේ ඇත්තම සිහිය කියලා කියන්නේ. ඒකට ඇත්තම සිහිය ඒ විදිහට ඒක වෙනකොට බලනකොටම වෙන දෙයක් මේක කියන්න පුළුවන් කියන්නේ එහෙම ඒ වගේ එකක් තමයි මම කියන්න අදහස් ගන්න. දැන් ඒකත් මං හිතන්නේ එතකොට මොකක් හරි දෘෂ්ටියකට වැටිලා වෙන්න ඕනේ. ඒක දිහා කරගන්න මේ ඒක කරන්නේ.
ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් ඕක හිතලා නෙමෙයි බලනකොටම ওই දේ වෙනවා. හරි. ඒ මට්ටමට එන්න පුළුවන් පුරුදු කරනකොට. දැන් අපි ඊළඟට බලන්න ඕන එතන දෘෂ්ටියක් තියනවද කියන එකනේ දැන් හොයාගන්න ඕන.
ඔව්.
දැන් ප්‍රශ්නය අහන්නෙත් ඕකටනේ.
ඔව්.
ඒකට අන්න ඒ පැත්තෙන් හිතන. දැන් නොයලුණු සිතින් විදීමද මේ කියන තැනනේ දැන් ඉන්නේ.
ඔව්.
මේක අපෙන් හිතනවනේ බලනකොටම මෙන්න මේ තත්ත්වය. රට අපිට අර ඇහුණ දහම් පරියායයට ගැලපෙනවා. මේක තමයි නොඇලුන සිතෙන් විඳීම කියන්නේ. ඉස්සර ඇලුන සිතෙන් තමයි විඳලා
තියෙන්නේ.
ඔව්. දැන් මෙන්න මේක වෙන්න ඇති ඔය බුදුහාමුදුරුවෝ කියන්නේ.
ඔව්.
එහෙනම් දැන් ඕක හරිද කියන එකනේ දැන් ගැටලුව. නොඇලුණු සිතින් විඳීම කියන්නේ මේකද? දැන් එතෙන්දී වා ටිකක් ආයේ බලන්න. දැන් නොඇලුණු සිත හරි ඇලුණ සිත හරි කියන එක දැන් පොඩ්ඩකට අයින් කරමුකෝ. දැන් අපිට ඕන මෙන්න මේ විඳීම නොඇලුණ සිතින්ද කියලා නේ බලන්න හදන්න. ඔය ඔය දැනගන්න ගතිය විඳීමක් තියනවානේ මොකක් හරි. ඔය දැකීම වා ගත්තා වගේ දැකීම තුල දැන් විඳීමක් තියනවානේ. ඒ විඳීම ඇලුණු සිතින්ද නොඇලුණු සිතින්ද කියන ප්‍රශ්නේනේ ඔය ඉන්නේ දැන්. තේරෙනවද?
දැන් මෙහෙම දෙයක් තියෙනවා. එතකොට ඇලුණු සිතින් විඳිනවා නොඇලුණු සිතින් විඳිනවා කියන කතාවක් නෑ. ඒක ඒක දැන් සිහියෙන් දකින්නවා කියන එක නෙවෙලා තියෙන්නේ. එතකොට දැන් මේ මේ ඒක දැන් අපි අපි කියමු මොනවා හරි දෙයක් රස කර කර කනවා කියලා. එතකොට ඒකත් ඒකත් සිහියෙන් දකින්න අර කියපු ධර්මපරියාය යනවා. ඒ කියන්නේ මේ ඇල්ලු සිතින් විදිහට නෝනු සිතින් විදිහට කතාව මෙතන නෑ. ඒක වෙන දේ වෙන වෙලාවේ වෙන විදිහට දකින්න. එතකොට ඒක ඇලුණු සිතින් හොඳට කරා තියෙනවා. හැබැයි සිහියෙන් කරලා තියෙනවා. සිහිය කියන්නේ මේ පෙන් රසතර සිහියම නෙමෙයි. අර ඒ ඒ කරන එකත් එක්ක යෙදෙන නිවැරදි මානසිකාරයට සිහිය කියන්නේ යන්නේ නිවැරදි මානසිකාරයට කියන එක තමයි සිහිය කියන්නේ. එතකොට ඒකත් එක්ක හොඳට ඇලුණු සිතින් කාලා තියෙනවා. හැබැයි සිහියෙන්. හැබැයි සිහිය කියන්නේ අර වගේ දෙයක් නෙමෙයි මම කිව්වා කලින්. එතකොට එහෙම සිහියෙන් කනකොට තමයි නලුණු සිතින් විදිනවා කියලා බුදුහාමුදුරේ දේශනා කරා. ඒක මෙතනට අදාළ නැහැ. ඒක තමයි ධර්ම කරුණ. ධර්ම කරුණ කියන්නේ මම ඒක හිතන්නේවත් ඔක නෙමෙයි. අර විදිහට වෙනකොට වෙන්නේ නලුණු සිතින් විදීම. මේ නලුණු සිතින් විදීම තමයි අර විදිහට ඇලුණු සිතින් නිවැරදි සිහියෙන් කනකොට වෙන්නේ නලුණු සිතින් විදීම. එහෙම තමයි අවිනාශ දේශනා කරේ. මම දෙතුන් පාරක් ඇහුවා. දෙතුන් පාරනේ 10 15 තුනක් අහලා
මම ඔයාලට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නම්. මේ කියපු එකේ මම රෙකෝඩින් එක දානවා. දැන් ඔන්නවක් ඔය කියපු ටික ඔයා තව සැරයක් අහන්නවා අහපු ටිකම.
ඔව්.
මේ කියපු ටිකම.
ඔව්.
හරි.
හරි.
දැන් ඔයා මගෙන් මේ මේ කියාගෙන ගියානේ මේ අන්තිමට කියපු ටික. දැන් ඔකට සැරයක් දෙනවට වඩා ඔයා කියපු ටිකම ඔයා තව සැරයක් හිමීට දෙතුන් සැරයක් අහන්න. ඔය කියන ටිකේ එතකොට තේරෙයි සමහර විට මේ මම වචන වලින් කියන්න ගියාට මම අර හිතන එක නෙවෙයි මේ කිව්වේ කියලා එහෙම එන්නත් පුළුවන්. හැබැයි ඒක තව ටිකක් විමසන්න ඕන. අපි ප්‍රකාශ කරන්නේ මොකක් හරි කියන්න ඕන එකක්නේ. එතකොට මේ වචන කියද්දි අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙත් එක්ක දදා බලන්න. ඇලුන සිතෙන් විඳීම නොඇලුන සිතින් අහුණ දහම් පරිගයනේ බුදුහාමුදුරෝ කියලා තියෙනවා නැලුණ සිතින් විඳී. හරි. දැන් ඒක ඒකද මේ ඊළඟට සිහිය පිහිටීම කියන්නේ මේකද බුදුරජාණන් වහන්සේ කියපු සිහිය. එහෙම වචනකුත් ආවා කියද්දි. හරි. අනේ ඒක ආයේ පරිස්සමින් පස්සරයක් අහන්න. මොකද මම හිතන්නේ මේ වෙලාවේ උත්තරයක් දෙනවට වඩා ඒ ටික පස්සරයක් හිමීට අහලා අපි ආයේ හිමීට කතා හොඳයි කියලා මට
හිතෙනවා.
හරි. හරි. ඔකේ. අමාරු ඊට වාට එතනම උත්තරේ එන්නත් පුළුවන්. අහන එකට ඒක ටිකක් අපි බුදුරජාණන් වහන්සේ කියපු සිහිය මේකද? හරි. එතන දැන් එකක් තමයි අපිට වාට නොවෙන්න පුළුවන්. හැබැයි මේ ඒක වැරදින්න පුළුවන් තැන් ටිකකුත් මම කියන්නම්. මොකද හැමෝටම එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. එකක් තමයි නොඇලුණු සිතින් විඳීම කියන එකට අපිට යම්කිසි අර්ථයක් එනවා. එතකොට අපි බලනවා මෙන්න මේ අර්ථය අපේ ප්‍රායෝගිකත්වයක සංසන්දනය කරන්න. දැන් වෙනදනම් මේක හිත හිතා බැලුවේ දැන් එහෙම නෙමෙයි බලනකොටම මේක පේනවා. හරි. එතකොට මෙතන මනාකොට සිහියක් පිහිටලා තියෙනවා.